තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, කොහමද? ස්වාමීන් වහන්සේ, එනම් අපිට දැන් පටන් ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ?
පටන් ගන්නද?
නමස්කාර ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද ඇස්ස සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශන වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම ඉදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ, අද අපිට ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. ප්‍රශ්න දෙකක් උපාලිට ලැබිලා තියෙන්නේ. මම මේක උපාලිට ආරාධනා කරනවා මේ ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන්න කියලා උපාලි.
හොඳයි, උදේ අවසරයි ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නේ, පින්වත් ස්වාමීන් වහන්ස, දින කීපයකට පෙර පර්යංකයේදී සියුම් හුස්ම ගැන සතිමත් වී ඉතාමත් කිටි කාලයක් තුල සියුම් හුස්ම නොදැනී ගියා. මේ හිස් අවස්ථාව තුලදී නැවත නැවත සියුම් හුස්ම දැනීමක් එසැනින් නොදැනීමක් ඇති වී නැති වී යන අවස්ථාව පැහැදිලිව වැටහුණා. ඉතාමත් සියුම් හුස්ම ඉහළට පහළට යන එන බව සතිමතින් තොරව දැනීම සහ ඉහළට පහළට යන එන හුස්ම සිතුවිල්ලත් සමගම දැනෙන බව වැටහුණා. මේ හරියට නූලක් ඇඟිලි තුඩු දෙකකින් අඹරන විට දෙපැත්ත කැරකවෙනසේ ඉතාමත් ළඟින් තේරුණා. මේ වෙලාවේ මට දැනුනේ සතිමත්තු සිටි මම මා සතිමත් වූ හුස්ම ගැනම සිතුවිල්ලකින් සතියට බාධා ඇති කරනසේ සියුම් වෙනසක්. මේ විදිහට ඉතාමත් කිටි වේලාවක් ගත වුවත් පිටස්තර සිතුවිලි වලින් තොරව සියුම් හුස්මට සතිමත් වී සිටි මට සියුම් හුස්ම ගැනම සිතුවිලි පහළ වී බාධා ඇති කරන බවයි. මේ ගැන සහ ඉදිරියට මාර්ගය පැහැදිලි කර ගැනීමට ඔබ වහන්සේගේ උදව් පතමි. සමා වෙලා පිහිටවෙන්න. සාදු සාදු සාදු.
නෑ, හරියටම තමයි දන්නවා නම් මේ හිතවිල්ලක් ඒක ඇවිල්ලා තියෙන හිතවිල් නැතිවීම ගැන කියලා. ඒක කාම මිත්‍යාචාර නෙවෙයි, කාම ඡන්දේ නෙවෙයි, ඒක රූපේකුත් නෙවෙයි, රූප සංඥාව. ඉතින් මට්ටමට කෙලස් ප්‍රමාණය අඩු වෙන එක දැක ගැනීම ලොකු මේ සත්‍යාවබෝධයක්. සත්‍යාවබෝධයේ කිට්ටු වීමක්. ඒ නිසා ඒක ලොකු දෙයක් කියලා හිතාගෙන, වටිනා දෙයක් කියලා හිතාගෙන ඒකට සූදානම් වෙලා යන්න ගිහිල්ලා එහිම ජීවත් වෙන්න බලන්න. නැති කරන්න හදන්න ඒවා. එතකොට තමයි තේරෙයි මේ ප්‍රයත්නයේ තුල මේ වෙච්ච ප්‍රශ්නේ උත්තරයක් වඩටපත් වෙන බව. ඉතින් අපිට ඕනි විදිහකට මේ කමඨාණේ එක දෙයකට යොදලා සුද්ධ කරලා කියලා දෙන්න පුළුවන්. මේ වෙනකොට කියලා දීලා තියෙනවා. මේ අද මේ අහපු ප්‍රශ්නෙට ගැලපෙන්න උත්තරයක් දීපු හැටි තමයි මම ඔය. හොඳයි.
එමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පරයන්කේ ඉරියව්ව මාරු කරමින් ටික ටික දිනෙන් දින සතිමත්ව ගත කරන වේලාව වැඩි කරමින් පැය දෙකමාරක් පමණ වෙනකන් වේලාව වැඩි කළා. ඊට පසු ඒ වේලාව දිනෙන් දින ටික ටික අඩු වුණා. දැන් මේ මිනිත්තු 40ක් පමණ වෙලා ආශ්වාස ප්‍රාශ්වාස හතරකින් පමණ හුස්ම අඩු තැනට යනවා. සමහර දිනවල එක හුස්මකින් එතනට යනවා. ඊට පසු සිත රූප වේදනා නැති හිස් තැනකට යනවා. සමහර දිනවල සිතවිලි එන ප්‍රමාණය වැඩි. එන සිතවිලි දෙස බලා සිටිනවා. සිත පිට ගියොත් ඒ බව තේරෙනවා. භාවනාව අවසානයේ නිදිමත වගේ දැනෙනවා. සිතටත් ගතටත් සනීපයක් දැනෙනවා. ඊයේ මිනිත්තු 40ක් අවසානයේදී තවදුරටත් භාවනාවේ යෙදී සිටීමට සිටුණා. පැය දෙකක් ඒ ලෙස ගත කළා. අවසානයට ලං වෙන විට නළලේ මැද සහ වම් ඇස අතර හරි මැදින් දුම්රියක හෙඩ්ලයිට් එක වගේ එළියක් විහිදෙනවා පෙනුණා. මේ අවස්ථාවේදී ඇස් දෙකම වහගෙන හිටියේ. අවසානයේදී නිදිමතක් සහ සිතට සැනසෙල්ලක් දැනුණා. මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු.
ඔය කියන විවේකේ භාවනා නොකරත් තියෙනවා. ඒක තියෙනවයි කියලා දැක් ගන්න තමයි එක විනාඩි 40ක් යනවා, නැත්නම් හුස්ම 40ක් යනවා, නැත්නම් හුස්ම දෙකක් යනවා. ඒ කාලේ විචිකිච්ඡා කාලේ. දැන් ලැබුණා කියන කාලේ සද්ධාව තියෙන කාලේ. ඉතින් ඒක හැම වෙලාවෙම තියෙනවා කියලා හිතාන වැඩ කරන්නේ. එතකොට අපිට භාවනා කරනවා කියලා අය වෙන දෙයක් නැහැ. කොයි ඉරියව්වේ හිටියත් කොතන හිටියත් ඕක තියෙනවා. ඒ ටික දැනගන්න තමයි සංසාරෙ මෙතෙක් කල් අපි නැටුවේ. දැන් දැකපු එකට ගරු කරා. ගරු කළා මේක හැම වෙලාවෙම තියෙනවා. ඒක දැකගන්න තප්පරය දියන්නේ දෙකයි දියන්නේ කියන එක තමයි ඉතින් අපේ භාවනා දියුණුව කියලා කියන්නේ කියලා හිතාගෙන යන් ඉදිරියට ඈ.
මට ලැබිලා තියෙන ප්‍රශ්නේ මොනයි ස්වාමීන්
වහන්සේ? ස්වාමීන් වහන්සේ තුන්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස උදරයේ පිම්බීම ඇකිලිම මෙනෙහි කරමින් භාවනාව පටන් ගතිමි. ටික වේලාවකින් පිම්බීම ඇකිලිම නොදැනී යයි. එවිට කයෙහි පිහිටීම සහ කයෙහි ඇති වේදනාවන් මෙනෙහි කරමි. කයෙහි තනින් තන දැනෙන බුබුලු වැනි කම්පනයන්ට සිත යොමු කරමි. ඒවා ඇති වී නැතුව යයි. එවිට සිතෙහි ඇති සිතිවිලි දෙස බලමි. සිතිවිලි නැති තරම්ය. මෙලෙස හිස් අවකාශයක රැඳී සිටිමි. වරින් වර සිතට එන සිතිවිලි දකිමි. සිතට එම සිතිවිල්ල ආවේ ඇයිදැයි විමසමි. සිතිවිල්ල ඇතිවීමට මූලික වූ හේතුව විමසමි. එය ඡන්දය හෝ ව්‍යාපාදයේ ලෙස දැනේ. නැවත ටික වේලාවක් සිතිවිලි නැතුව සිටිමි. මෙලෙස කයට, වේදනාවට, සිතිවිලිවලට අවධානයෙන් මුළු භාවනා කාලය ගෙවී යයි. භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
ඔය මේකේ බාධාවක් කැපි පේන බාධා පේන්න නැති නිසා ඔය විදිහට අර ඉස්සරහ කීපෙක්නා වගේ ටිකක් කාලය වැඩි කරමින් ඔය පේන විස්තර තවත් විස්තරව බලමින් ඉදිරියට යන්න. බාධාවක් තියෙනා නම් විතරයි අපි සලකා බලන්න ඕනේ, කමටහන් සුද්ධ කරගන්න ඕනේ. නැත්නම් වார்த்தාව හොඳයි. වාර්තා කරට ගමන්නේ. නමුත් ඒ බාධා වල නැතිකම පෙරකල පිනක විපාක වාරයක් කියලා හිතාගෙන දිගට කරගෙන යන්න කියලා කියනවා.
ජයන්තිර ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් දැන්.
අවසරයි ස්වාමීන් වහන්ස. පරයන්කේ වාර්තාව මම දැන් මෙතනයි මෙනෙහි කරලා වාඩි වෙනවා. එතකොට ආනාපානීය වෙනස් වීම ක්‍රමින් වෙනස් වීම දකින්නවා. කයයි හිතයි දෙකම සැහැල්ලුයි, තැම්පත්ුයි, සුවදායකයි. මෙහෙම ආනාපානිය ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ මේ වෙලාවේදී. සියුම් සිතුවිලි ඇති වෙනවා, ඒ වගේ මේවා නැති වෙනවා දකින්නවා. එහෙම ගිහිල්ලා ඒ විදිහට ටික වෙලාවක් යනකොට මට දැනෙනවා මගේ සතිය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒත් එක්කම නිදිමත ගතියක් දැනීගෙන එනවා. ඉබේම කය පැත්තකට ඇදිලා යනවා. යනකොටම යනවා පටන් පැත්තකට ඇදි යනවා. මම දන්නවා පටන් ගන්න තැනම දන්නවා. එහෙම ඇදිලා ගිහිල්ලා කෙලවරදී මම හිතලා මතලා ආයෙ ඉරියව්වට ගන්නවා. එතකොට ආනාපානීය ගොරොසුවට පටන් ගන්නවා. මේ විදිහට මම සතියේ නැති තැනක ඉඳලා ඇති තැනකට ආභව දැනිනවා. අර ඉරියව්වේ වෙනස් වීමත් එක්කම ආයෙත් සිත තැම්පත් වෙනවා. සිතුවිලි නැති තැනකට යනවා. කයේ ඇදියාම ආයෙත් පටන් ගන්නවා. ඒ විදිහට මේ විදිහට මුළු පරියන්ක පැය පුරාම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ බව ඔබ වහන්සේට දන්වන්න කැමති උපදේශක බලාපොරොත්තු වෙනවා.
ඔයගෙ තියෙන සතිය නැති වෙන අවස්ථාවක් නෙවෙයි. ඒ සතිය නැති වෙනවායි කියලා මමය නැතිවීමක් වෙන්නේ. ඒසොට ඇත්තට සතිය වැඩිවීමක් වෙන්නේ. සතිය ගෙවෙන බව දන්නවයි කියලා කියන්නේ පැහැදිලිව සතිය තියෙනවා කියන එක. සතිය උන්තර තියෙනවා කියන එක. ඉතින් ඒක අර මමයට පාඩු. ඒක නිසා මමයා report කරන්නේ බලන්නකෝ සතිය නැතුව. ඒ නිසා අන්න ඒක තමයි බාහන හොඳම කෑල්ල කියලා හිතලා නැති වෙන සතියදියා විවේකයෙන් විස්රාමයෙන් නිරෝධය කියලා හිතාගනිමි බලන්න. මෙතන නැති වෙන්නේ මමයා මිස සතිය නෙවෙයි කියලා භාෂාව හදාගන්න. අපේ ජීවිතේ පුරාවටම ඕක තමයි දර්ශනය වෙන්න ඕනේ. අපේ මෙතෙක් කල් තියෙන්නේ ඒක පිළිබඳ වැරදි දර්ශනයක්. දැන් හරි දර්ශනයක් තියාගන්න මම නැති වෙන හැම වෙලාවෙම භාවනා හරි නැම් වෙලාවෙම පෙරදුනා කියලා තමයි අපි කියන්නේ. ඒක තමයි අපි පොඩි උන්ට පොඩි කාලෙම උගන්වන්නේ. ඉතින් උමුත්තේ පචේ කියන්නේ ඉගෙන ගන්න. එෂා මේක නැති වෙන්නේ සතිය නෙවෙයි, නැති වෙන සතියක් පිළිබඳව සතියක් තියෙනවා. ඒක වඩා හොඳ සතියක්. ඒක මමයාගේ නැතිවීමේ මූලික ලක්ෂණ නිදිමත කියන්නේ ඒකයි, බෙල්ල කඩා වැටෙනවා කියන්නේ ඒකයි, ඔක්කොම මේ මමයා නැති වුණාට තියෙන මේ ගූ බය. ආන්න ඒක දැනගෙන නැත්නම් අපි කියන්නේ ඒකට ඒ ඒ ඒ දර්ශනෙට සූදානම් වෙලා යා. තේරුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කාය පැත්තකට ඇදියාම ඒ විදියට ඒම දේ සිද්ධ වුණාට ඒක ගණන් ගන්න නැතුව
ප්‍රශ්නෙට උත්තරයක් කරගන්න, ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ කය නිවෙනවා නම් ඒක එහෙම තමයි. මගේ කය නම් නේ මට ඕන විදියට හිටින්නේ. ඒ මම නැති වෙනකොට මේක නිකන් හිස්මල්ල කෙලින් හිටින්නේ වගේ වක් වැක් කරන්න පටන් ගන්න.
හොඳමයි ස්වාමීන් වහන්සේ, තේරුණා.
සරණයි.
තේරුවන් සරණයි.
අපිට තව වෙලාව ඉතුරු වෙලා තියෙනවා. කාට හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඕන නම් අත උස්සන්න. ස්වාමීන් වහන්සේ තව වාචික ප්‍රශ්න අද දවසේ නැති වගේ පේන්න තියෙන ස්වාමීන් වහන්සේ.
හොඳයි.
නිරෝෂ ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා දෙමන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ වන්දනා කිරීමට. සාදු සාදු සාදු.
සාදු සාදු.
ඕකාස වන්දාමි භන්තේ.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු. සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි භන්තේ.
සුපත් වෙත්තා.
ဒုတိယံපි ඕකාස වන්දාමි භන්තේ.
සුපත් වෙත්තා.
තတိယံපි ඕකාස වන්දාමි භන්තේ.
සුපත්ත්‍යතා විවාදන ශීලිස්ස නිච්ඡං වද්දාපච්චායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතිය සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරවත්සන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි, අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කිරීමෙන් දෙවනි භාගය ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමෙත මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මම හිතුවා අද කතාබහ මෙන්න මේ විදිහට පොඩි සෙන් කතාවක් වගේ එකක් මතක් කරලා පටන් ගන්න. මොකද්ද මේකේ සඳහන? මෙන්න මේ කැලේක තනිව වාසය කරපු මුනිවරයෙක් පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ මුනිවරයා යම් කිසි විදියක අන්න තමුන් තුලින් මේ ශුන්‍යතාවය කියන එක, එහෙම නැත්නම් අපි කියන්නේ නිවීමක් කියන එක ලං කරගත්ත තැනැත්තෙක්. එතකොට මේ තැනැත්තා යම් කිසි විදියක කාලයක් තිස්සේ උත්සාහ කළා, වෙහෙස වෙලා අන්න මේ විදිය සැනසීමක් තමුන් තුලින් ලං කර ගන්නවා. ඉතින් මෙහෙම ලං කරගෙන කල්ගත කරනකොට දවසක් ගහක් මුලට වෙලා විවේකීව වාඩි වෙලා ඉන්නකොට අන්න මොකද වෙන්නේ, මේ ගහේ තියෙන මල් පෙති මේ තැනැත්තගේ ඇඟට වැටෙන්න ගන්නවා. එතකොට මේ තැනැත්තා අන්න ටිකක් මේ ක්‍රියාව දිහා බලාගෙන ඉඳලා යම් කිසි දියක විමසීමක් කරනවා වගේ අහනවා, මේ කවුද මේ විදිහට මල් පෙති දාන්නේ කියලා. එතකොට ඔන්න මේ ගහේ ඉඳපු යම් කිසි දේවතාවෙක් වගේ කියනවා. මේ ඔබතුමාට අපි උපහාරයක් කරනවා. ඔබතුමාට අපි මේ විදිහට ගරු බුහුමන් සිද්ධ කරනවා කියලා කියනවා. එතකොට අහනවා, මොකක්ද එහෙම කරන්න හේතුව? ඇයි මට ඒ විදිහේ බුද සත්කාරයක් කරන්න හේතුව කියලා එහෙම විමසා සිටිනවා. එතකොට මෙන්න මේ දෙවිවරු ප්‍රකාශ කරනවා, ඔබතුමා අපිට නිහඬතා ඔබතුමා අපිට ශුන්‍යතාවය පිළිබඳ යම්කිසි බණක් දේශනා කරා, යම්කිසි ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. අනේක නිසා අපි මේ බුද සත්කාර දක්වනවා, අපි මේ උපහාර කරනවා කියලා මෙන්න මේ පිරිස ප්‍රකාශ කරනවා. එතකොට මේ තැනත්තා කියනවා, මේ මුනිවරයා කියනවා, මම එහෙම දෙයක් කිව්වේ නැහැ, මම එහෙම බණක් ප්‍රකාශ කරේ නැහැ කියලා ඔන විදියට සඳහන් කරනවා. එතකොට අර දෙවිවරු පිරිස ප්‍රකාශ කරනවා, මොකද්ද, බොහන්සේ අපිට එහෙම බණක් කිව්වෙත් නැහැ තමයි, අපි එහෙම බණක් කියන්න කියලා ඉල්ලීමක් කරෙත් නැහැ. ඉතින් ඔන්න ඕක තමයි නියම බණේ, ඔන්න ඔය නිහඬ බණේ තමයි අපි මේ අගේ කරන්නේ. එන්නේ නිහඬ බණේ පිළිබඳ උපහාරයක්, ගෞරවයක් තමයි අපි මේ දක්වන්නේ. කියලන්නේ ශුන්‍යතාවය පිළිබඳ නියම අදහසක්, මේ නිවීම පිළිබඳ නියම අදහසක් ගැන හැර දක්වනවා. එතකොට අන්නේ නිහඬතාවය අපි සාමාන්‍යයෙන් පිළිගන්න කැමති නෑ. අපි කැමති බොහොම සද්ද තියෙනවා නම් කැමති, කතා බහ කරනවා නම් කැමති. නමුත් නිහඬව ටිකක් වාඩි වෙලා ඉන්නවා, නිහඬතාවය ටිකක් බාරගෙන ඉන්නවා කියන එක තුල තියෙන අමුතු බණක්. ප්‍රශ්නයක් ඇහුවාම අපි කල්පනා කරනවා මේකට කොයි ආකාරයෙන්ද පිළිතුරු දෙන්නේ මේ තැනැත්තට කියලා. හැබැයි ප්‍රශ්නයකට පිළිතුරු නොදී ඉඳීම තුලිනුත්, ප්‍රශ්නයකට නිහඬව ඉඳීම තුලිනුත් අන ලොකු බණක් තියෙනවා. එතකොට ඒ බණ සාමාන්‍ය අහපු ප්‍රශ්නටත් වඩා එහා ගියපු බරපතල උත්තරයක් දෙන සුළුයි. නමුත් මේ වචනෙට යට වෙලා ඉන්න ලෝකයාට, වචනයට නතු වෙලා ඉන්න ලෝකයාට, මේ වචන ඉක්මවලා ගියපු නැති ලෝකයාට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ යම් කිසි විදියක නිහඬතාවය යගේ කිරීමක්, නිහඬතාවය තුළ තියෙන බණක්, ඒ වගේම යම් කිසි අවස්ථානුකූලව කතා කිරීමක් පිළිබඳ ප්‍රතිපදාවක් මේ ධර්මය තුළ තියෙනවා. ඉතින් එන්නේ ප්‍රතිපදාව පිළිබඳ කොටසක් තමයි අපිට අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද මේ කොටස කියලා පොඩ්ඩක් බැලුවොත්, විමසුවොත්, අනර මේ පින්නතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ මැදුම් මගක් පිළිබඳ යම්කිසි මග පෙන්වීමක් තමයි සිද්ධ කරන්නේ. මොකද්ද මේ මග පෙන්වීම? කොහෙටද මේ මාර්ගය? අන්න කෙලෙස් නැති නිවීමක් දිහාවට, එහෙම නැත්නම් මේ කරදර බාධක නැති නිවීමක් දිහාවට මාර්ගයක් තමයි පෙන්වන්නේ. එතකොට මේ මාර්ගයේ යම් කිසි ආකාරයක පෙන්ගෙන ඇවිල්ලා අන්න ඒකේ ගමන් කරන කෙනෙක්ට මතුවෙන කරුණු, ඒ ගමන් කරන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන කරුණු තමයි දැන් දැන් ඉදිරිපත් කරන්නේ. එතකොට මාගේ මග පෙන්නවා, ඒ මාර්ගේ යන්න, මේ විදියට මේ අත දෙකෙන් නික්මෙන්න කියලා යම් කිසි විදියක උත්සාහයක් දැරුවා. හැබැයි දැරුවට මොකද, යනකොට යනකොට අර අර එක එක්කෙනාගේ නැති අනුව එක පැත්තකට බර වෙනවා. කොහොම කරත් ඒක බේරන්න බෑ. බැලන්ස් කරලා නම් හිටින්නෙම නෑ. එකක් පැත්තකට බරයි. ඉතින් ඔය බර එදා ඉඳලම තියෙන එකක්. ඕකම එදා නවත්තන්න පුළුවන් එකක් කියලා හිතන්න අමාරුයි. ඉතින් අර එක එක්කෙනාගේ නැති අනුව. ඉතින් ඒ එක පැත්තකට බර එක, එකක් විතරක් බර එක, අන්න යම්කිසි විදියක කාලෙත් එක්ක නැවත නැවත දැකීම තුලින් අඩුම ගානේ මට මේ විදිහේ බරක් තියෙනවා කියලාවත් දැනගත්තොත්, මට මේ විදිහේ නැතියක් තියෙනවා කියලා දැනගත්තොත් අන්න ඒකත් ලොකු ජයග්‍රහණයක්. මම යන්නේ මේ පැත්තට බරව, මේ පැත්තට ඇලවෙලා යන්නේ කියන එක දැනගෙන ගමන් කරනවා. මම හිතන්නේ කවදාවත් ඕක හරියට මැදට නම් ගන්න පුළුවන් කියලා. එහෙම එන එකක් නෑ. ඒ වෙනුවට අන්න අර අන්තවලින් ඉවත් වෙලා යම්කිසි විදියක පාර තුල ගමන් කිරීමක් පිළිබඳ අදහසක් තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව කෙනෙක් හිතනවා නම් හරි මැදින් ඉරක් ඇඳලා ඒ මැද ඉර දිගේ මේ යන්න පුළුවන් කියලා. ඒක සෑහෙන අපි කියන්නේ සිහින ලෝකයක්. එහෙම නැත්තම් යම් කිසි විදියක මේ ලෝකේ තියෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ගොඩක් වෙලාවට. හරියට නිකන් අර විද්‍යාවේ උගන්නනවා අන්න ideal gases versus real gases කියලා. යම් කිසි විදියක අන්න නියම ගෙනහලා දක්වනවා. මෙන්න මේ ගෑස් එකක් තම මේ යාට ප්‍රෙෂර් එකක් දුන්නහම මෙන්න මේ ආකාරයෙන් වැඩ කරනවා. මෙන්න මේක තමයි ඒක නියමයි කියලා ඔන්න ඔය විදිහට කියනවා. හැබැයි එහෙම කියලා ඔක්කොම නියම ටික ගැන හැර දක්කලා අනම්මනම් කරලා අන්තිමට කියනවා. හැබැයි මේක අදාළ වෙන්නේ මේ තාත්වික වායු වලට නෙමෙයි. මේ වෙනුවට ideal gases තියෙන්න ඕනේ. පරිපූර්ණ වායු තියෙන්න ඕනේ. එහෙම ඒවා මේ ලෝකේ නැහැ. එමෙම මේ ලෝකේ නැහැ. ඔන්න හයිඩ්‍රජන් හරි හීලියම් හරි පොඩ්ඩක් ළඟින් යනවා කියලා ග්‍රාෆ් එක ඇඳලා පෙන්නනවා. එතකොට අර තියරියට අනුව එන ඉර වෙනයි ඇත්ත වායු යන්නේ වෙන වෙන දිහස්වල. ඉතින් අමාරුවෙන් පෙන්නුම් කරනවා. ඉතින් එහෙම ඒව නැහැ. උනාට එහෙම ඒව නැහැ. එහෙම මේ ලෝකේ කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක්. එතකොට අපිත් හැමදාම එක පැත්තකට බරයි. එකබරයි. එතකොට ඒ බර බව දැනගෙන මේ විදිහේ නැතියක් මට තියෙනවා කියලා දැනගෙන යම් කිසි දියක පාර තුල ගමන් කිරීමක්, කැලේ නොපෑන ඉඳීමක් වගේ දෙයක් තමයි මේ ප්‍රතිපදාව තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එකවරක් නෙමෙයි. එකවරක් නෙමෙයි. සිය දහස්වර කරන්න පුළුවන්. සිය දහස්වර වර්ධින්න පුළුවන්. දවසක මේක ස්වභාවික වෙනකම්ම කරන්න ඕනේ. ස්වභාවික වෙනකම්ම කරන්න ඕනේ. ස්වභාවිකව මේ දේ එනකම්ම කරන්න ඕනේ. ඒක අමුතු ශිල්පයක්. කෙනෙක් හිතනවා මේ වරක් කළා, දෙවරක් කළා, තුන්වරක් කරා මට බෑ. ඔකනේ තියෙන මතේ. ඔක තමයි සාමාන්‍ය ඉදිරිපත් කරන මතේ. උත්සාහ කරා මට බෑ. සිය පිටුවන් නැදුවා මට බෑ. සිල් රකින්න නම් කොහොමවත් බෑ කියලා කියනවා. පැවිදි වෙන්න නම් හිතන්නවත් බෑ කියලා කියනවා. මොකද්ද හේතුව? අන්න වරක් දෙවරක් තුන්වරක් කළා බෑ කියනවා. මේ සංසාර ගමනක් මේ කඩන්න යන්නේ. මේ සංසාරයක් පුරාවට පුරුදු කරපු දෙයක් මේ කඩන්න යන්නේ. එතකොට නිකන් දැඩිව අරගෙන මේකම රකින්නවා, මේ සීලෙම ඉන්නවා, කැඩෙන්නේ නැතු ඉන්නවා කියලා ඉන්න පුළුවන් නම් හොඳයි ඇත්තට. එහෙම ඉන්න පුළුවන් නම් අපි සතුටුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕක අර තාත්වික වායු පිළිබඳ කතාවක් නෙමෙයි. ඒ වෙනුවට ideal gases පිළිබඳ කතාවක් තමයි ඔය කියන්නේ. තාත්වික වායුවක තියෙන ස්වභාවය තමයි හැම වෙලේම අන්න බන්ධන තියෙනවා. එක එක පැත්තට නැඹුරු තියෙනවා. එක එක පැත්තට නැඹුරු තියෙනකොට අර ඉක්වේෂන් එකට අනුව වැඩ කරන්නේ නැහැ. මේක දාලා බැලුවාම එන උත්තරේ එකක් අරයා වැඩ කරන්නේ වෙනම විදිහකට. ඒක නිසා අන්න සිය දහස්වර අපි මේ දේවල් නැවත නැවත හුරු කරනවා. හුරු කිරීමට තියෙන පදනම තමයි මොකද්ද මේක හරි දේ, මේක වැරදි දේ කියලා දැනගෙන කටයුතු කරනවා. එන්නේ බැල්ම තමයි වටින්නේ. ඒ බැල්ම තමයි වටින්නේ. සාමාන්‍යයෙන් ඔය වැරදි දේවල් කරනවා වගේ නෙමෙයි, කරන එකේ භයානකත්වය වගේ නෙමෙයි. ඒ වැරද්ද වැරද්ද විදිහට දකින්න නැත්තම් අන්න දෙන්නම වැරදි කරනවා. නමුත් එක්කෙනෙක් වැරද්ද වැරද්ද විදිහට දකිනවා, තව කෙනෙක් හිතනවා ඒක නිවැරදි, ඒක දක්ෂකමක් කියලා. අනේ එතකොට අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා මේ දෙදෙනා අතර. අර යාගේ සංසාරයේ හිතා ගන්නවත් බැරි තරම් දිගයි. මේ තැනත්තා ටිකක් හරි අන්න දැනගෙන කරනවා මම මේ කරාට මොකද, මේ වයන් හම්බ කරාට මොකද, මම මේ වැරදි දෙයක් කරන්නේ. අනේ දැන ගැනීම වටිනවා. එහෙම නැත්තම් අපි හිත තුලින් අරහගෙන ඉන්නවා නම් මේක හරි දෙයක්, මේක දක්ෂකමක් කියලා. ඒ වගේ කට්ටිය සෑහෙන තව යන්න තියෙනවා, සෑහෙන දුරයි ගමන. අන්න වැරද්ද වැරද්ද විදිහට දකිනවා නම් ඒකම ලොකු ජයග්‍රහණයක්. එතකොට මේ කියන්නේ දවසක දෙකක වැඩක් නෙමෙයි. දැඩි ලෙස ගන්නත් එපා. දැඩි ලෙස ගත්ත එක්කෙනා ටික දවසක් අපි හිතමු දෙයකට හික්මෙනවා. ඊට පස්සේ මාසයක් විතර යනකොට එහාන්තේ මොකද බෑ කොරා හරියන්නේ නැහැ බෑ කියලා ඔන්න අමුතු ලෝකයකට ගිහිල්ලා අර සම්පූර්ණ අරකට විරුද්ධ මතිපතාන්තර ක්‍රියා සහිතව කටයුතු කරනවා. එහෙම දෙයක් නෙමෙයි. නිකන් දැඩි ලෙස ගන්නෙ නෑ. හැබැයි හිත තුල තියෙනවා මේක තමයි හරි දේ. මේක තමයි හික්මීම. දැන් සිහිය පීටවන්න ගියත් ඒ වගේ තමයි. නිකන් සිහියෙන්ම ඉන්න ඕනේ කියලා එහෙමම ඉන්න ඕනේ නෑ. මේ උස්මම මේ විදිහට තියෙන්න ඕනේ කියලා එහෙමම ඉන්න ඕනේ නෑ. කය මේ විදිහට අන්න උජුං කායම් පනිදාය කියලා මෝල් ගහක් ගිල්ල වගේ ඒ විදිහටම තියෙන්න ඕනේ කියලා හිතා ඉන්නවා. එහෙම තියෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් ස්වභාවිකව ඉන්න. ස්වභාවිකව ඉඳියොත් කොහමද කියලා බලන්න. මගෙත් නිකන් කොන්දේ තියෙනවා නිකන් ස්වභාවික වුණොත් පොඩ්ඩක් නිකන් මෙහෙම නිකන් ඔවක් වෙන ගතියක් තියෙනවා. ඉස්සරහට පොඩ්ඩක් නැවෙන ගතියක් තියෙනවා. ඉතින් ඕක කොහොම හැදුවත් කෙලින් කරන්න පුළුවන් හැදයක් නෙමෙයි ඕක. කොහොම කරත් අමාරුයි. මොකද ස්වභාවිකවම ඒ තිබුණ හැදයක්. ඒක කකුලක් කොටයි. මේ වගේ හැද තියෙනවා. ඒවා ඉතින් අමාරුයි. හදන්න අමාරුයි. නෑ නෑ එහෙම නෑ කියලා ඉන්න ගියොත් ඉතින් අමාරුයි. ඉතින් දවසල නිකන් අර බකල කකුල් නේති උනේ. ඒවා ඉතින් දැන් මෙහෙම හරි කෙලින් වෙලා තියෙන එක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ උප්පත්ති දෝෂ. ඉතින් ඒවත් තියෙනවා කාට කාටත්. අර නිකන් ගෝල්ඩන් එක රේෂියෝ එකට අනුව අර පර්ෆෙක්ට් විදියට එන්නේ නැහැ ඩිමෙන්ෂන්ස්. අර කියන්නේ නිකන් අත මේ විදියට තියෙන්න ඕනේ ගෝල්ඩන් රේෂියෝ එකට තියෙන්න ඕනේ වැලමිටට වෙනකුණු වැලමිට ඉඳලා ඇඟිලි තුඩු වලට වෙනකුණු ඒ රේෂියෝ එක. ඊට පස්සේ වැලමිට ඉඳලා ගත්තාම අනේ මැණික් කටුවට එනකන් ඒ රේෂියෝ එක. ඊට පස්සේ මැණික් කටුවේ ඉඳලා ගත්තාම ඇඟිලි වෙනකන් ඒ රේෂියෝ එක. දැන් ඇඟිල්ල ගත්තාම ඇඟිල්ල පුරුක් දෙයක් අතර අර රේෂියෝ එක තියෙනවා. හරි ලස්සනයි ඉතින් එහෙම තියෙනවා නේ. එහෙම තියෙන්නේ නැහැ නේ අප්පා. ඉතින් අර පොඩි පොඩි ඇද තියෙනවා, පරස් තියෙනවා. ඉතින් ඇද පරස් බාරගෙන ඒකට අනුව කටයුතු කරනවා නම් අපි බොහොම ප්‍රායෝගික විදිහට ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අර වගේ දැඩි අදහසක් නැතුව පොඩක් වාඩි වෙලා ඉන්නවා. එතකොට තේරෙනවා මේ සිහිය කියන එක එච්චර දුර නෑ. එච්චර අමාරු නෑ. ඒ වගේම සීලය කියන එකත් මේක හරි දේ, මේක වැරදි දේ. මම මේ වගේ දේවල් වල වැරදි දේවල් වල එදිලා ඉන්නවා. ඒ බව දැනගන්නවා. දැනගෙන නැවත නැවත වැරද්ද වැරද්ද විදිහට දකිනවා. ඒකේ ආදීනෝ දකිනවා. කර්මයේ ක්‍රියාත්මක වීම දකිනවා. සමහර විට උන මේ කර්මය දකින්න පුළුවන් මොකද්ද අපි යම්කිසි වැරදි දෙයක් කරා. ඒ වැරදි දේ කිරීම තුලින් පහව වෙනකොට නැවත නැවත අපිට හිත වේදනා මතුවලා එනවා. අන්න කර්මය ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන හැටි තමයි. සමහර විට අපිට අතීත ජීවිතේ මොකක් හරි අකරතැබ්බයක් වුණා. ඒ අකරතැබ්බේ තුලින් අන්න මොකද වෙන්නේ? නැවත නැවත අවුරුදු සමහර විට 20 30 ගණන් යනවා අරක වේදනා දෙනවා. ඒක තමුන්ට වර්තමානයේ ජීවත් වෙන්න බැරි කරනවා. තමුන්ගේ ජීවිතයට නැවත නැවත බලපෑම් කරනවා. අන්න කර්මයේ ක්‍රියාත්මක වීම, අර බරපතල සිදුවීම වගේම ඒක පිටිපස්සේ ඇදිලා එන සුළු 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 පීඩාකාරී කොටස් නැවත නැවත තියෙනවා. ඔක ඉතින් කායික වේදනාවක් වගේ නෙමෙයි. කය වේදනාව තියුණා ඉවරයි. දවසෙන් දෙකෙන් තුනෙන් ඉවරයි. මේක එහෙම නෙමෙයි. අන්න මානසික තුවාලයක්, සයිකොලොජිකල් වුන්ඩ් එකක්. ඒක නැවත නැවත අර තුවාලයක් ඉද්දනවා කියලා අපි කියන්නේ. තුවාලයක් ඇක්කුම් දෙනවා. අන්න කර්මයේ ක්‍රියාකාරීත්වය එක තුවාලයයි උනේ. නමුත් ඒක නැවත නැවත වේදනා දෙනවා, නැවත නැවත කැක්කුම් දෙනවා. ඉතින් ඕක තමයි ජීවිතේ. ඉතින් ඕක දකිමින් කල්ගත කරන්න ඕනේ. ඒතකොට මොනම ප්‍රතිපදාවක්වත් නිකන් මගේ නම් එහෙම කොහොමවත් ඒ ගතිය ඇත්තෙම නැහැ. ඉතින් ඒක මොකද්ද දන්නේ නැහැ. මේ එහෙම දැඩි ලෙස ගන්නා ගත්තාම අමාරුයි. දැජේ නිකන් ගන්න ඕනේ. පොඩ්ඩක් නිකන් බිම වැටුණත් කමක් නැහැ කියන ගාන්න ගන්න ඕනේ. එතකොට ටික ටික යනකොට අපිට පුළුවනි අන්න වැරදෙන් ටික ටික ඈත් වෙනවා කියලා දැක ගන්න. සාමාන්‍යව අපි හිතමු මෙහෙම දෙයක්, ඔය දැන් ඔය විකාල භෝජනය වගේ ශික්ෂාපදයක් රකින්න ගියාම ඒ තැනත්තට හරිම වෙහෙසක් එනවා. ඒ වේල් දෙක කාලා කියමුකෝ, උදේ දවල් වේල් දෙක කාලා කියමුකෝ. ඊට පස්සේ තනි වේලෙන් එහෙම යැපෙන්න ගියොත් අන්න මොකද වෙන්නේ? මරණ වගේ අමාරුවක් එනවා. ආයි කෙලින්ම 10 වගේ වෙනකොට එනවා නිකන් දාඩිය දාලා කලන්ත වෙලා වැටෙන ගානට අමාරුවක්. ඒතර දවස් දෙකක් තුනක් ගියාට ඕක ඇරෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට මොකද කරන්නේ? ආයි ඒ වෙලාවට ඉතින් මොන හරි කිරි එකක් බීලා හරි අරක කඩනවා, අරක කැඩෙනවා ඉබේම, කැඩිලා කයට පහසුවක් ලබා දෙනවා. නමුත් හැමදාම මේ ඉලක්කය තියෙන්නේ කොහෙද? තනි වෙල තමයි සුදුසු, තනි වෙලෙන් තමයි බුදුරජාණන් වහන්සේ යැපෙන්න කියලා තියෙන්නේ. බැරි නම් මහණෙනි පාත්‍රයට ටිකක් දාගෙන ගිහිල්ලා කාපියව් කියලා කියන 12ට කලින් බුදුහාමුදුරු කියන විදිහ ඈ තනි වෙල හොඳයි, තනි වෙලෙන් යැපෙනවා නම් හොඳයි, කය නිරෝගී කරනවා, මේ විදිහට කාය ශක්තිය වර්ධනය වෙනවා, මේ ආකාරයේ පැවැත්මක් තියෙනවා. හැබැයි බැරි නම් ඉතින් පාත්‍රයට පොඩ්ඩක් දාගෙන ගිහිල්ලා 12ට කලින් වළඳන්න කියලා කියනවා. මොකද මේ නඩු ඇවිල්ලා කියනවා මේ ඔබ වහන්සේ මම පැවිදි වෙන කාලේ මෙහෙම එකක් කිව්වේ නැහැ. අපි ඉස්සර රැටත් කාපු කට්ටිය මේ මම අහනෝ. ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා රැට කන්න එපා කියලා. දැන් ඒ ගාන එක වෙලක් කනලු. මොකද්ද මේ කතන්දරේ කියලා ඔන්න ඉතින් ඇවිල්ලා කියනවා. ඉතින් නැවත නැවත කියනවා මේ බුදු කෙනෙක් නැවත නැවත කියනවා මේක තමයි හරි ප්‍රතිපදාව. මේක හොඳයි, කාය සෞඛ්‍යයට හොඳයි, තමුන්ගේ යහපැවැත්මට හොඳයි කියලා කියනවා. කිව්වට බාර ගන්නෑ. ආයෙනම් කමක් නෑ, අඩුම ගානේ 12ට කලින්වත් කෑවොත් ගිහිල්ලා දවසට එතකොට වේල් දෙකයි, උදේ වෙලයි දවල් වෙලයි උදේවාරු ඇතුළත. එහෙමත් කාලා ඉන්නකෝ, එහෙමත් බෑ මන්නම් බෑ යන්න, මට නොකා ඉන්න බෑ කියලා යනවා. ඉතින් ගිහිල්ලා රෑටත් කකා ඉන්නවා. ඉන්දියාවේ මොකද මේ හාමුදුරු දන්නවා, මේ හාමුදුරන් හිතේ දැන් භික්ෂු සංඝයා වහන්සේලා මේ විදියට රැට අනුභව කරන්නේ නැහැ. හැබැයි මම කනවා. බුදුහාමුදුරන්ගේ මේ විදිය පැනවීමක් තියෙනවා. හැබැයි මම කනවා. කිකි වස් කාලේ අපුරාවට කාගෙන ඉන්නවා. දැන් ඊළඟ පොයෙන් වස් පටන් ගන්නවා. වස් තුන් මාසෙ. එතකොට වස් කාලේ අපුරාවට කෑවා කියලා තමයි කියන්නේ. ඉතින් කාලා ඔහොම ගිහිල්ලා මොකද කෑවට මොකද අර හිත දන්නව වැරදි කියලා. ඉතින් කියනවා අන්තිමට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පැනවීමක් කරා. හැබැයි මම මෝඩෙක් වෙලා මම මුලාවටපත් වෙලා මේ විදිහ අඩුපාඩුවක් සහිතව තමයි මම පහුගිය මාස 3 කටයුතු කරේ. අන්න ඒතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හරි වැරද විදිහට දකිනවා නම් ඒක ප්‍රතිපදාව ඉදිරියක්. ඒකට අනුව ඉක්මෙන්න කියන අදහස තමයි තියෙන්නේ. ඒතකොට අර විදිහට මරණා වගේ තමයි ආය අමුතු වෙහසක් මතුවලා එනවා. ඒ වෙලාවට අනේ මම මේකක ඉන්නවා මෙහෙමම ඉන්න ඕනේ කියලා නැතුව කිරි එකක් හරි බීලා යැපෙනවා. සමහර විට වේල් එකක් ගන්න ඉතින් ඉන්න මිනිහන්ට වේල් තුනක් විතර කාලා බලනකොට කමක් නැහැ. එහෙම යැපෙනවා. එහෙම යැපිලා ඉන්නකොට අරක අමතක කරෙත් නැත්නම් අර ඉලක්කය වෙනස් කරෙත් නැත්නම් අනේ සමහර විට අවුරුද්දකින් හමාරකින් වෙන්න පුළුවන්. මෙයාට තේරෙනවා අනේ දැන් කය සූදානම්. දැන් අර විදියට ඩාඩි දාලා ක්ලාන්ත වෙන ගතියක් නැහැ. දැන් අර විදියට වටපිටාව බොඳ වෙලා යන ගතියක් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ ආහාර ටිකෙන් මේ කය යැපෙනවා. ඒ යැපීම තුලින් මතුවලා එන පහසුව පිළිබඳ අදහසක් දැනෙනවා. අන්න බලන්න මේ කාලේ මේ පරිවර්තනය වෙන්න සිදුවෙච්ච කාලේ. අන්න අර නැවත නැවත ඉලක්කය තියාගන්නවා ඉබේ ඒක සිද්ධ වෙනකන්. දැන් මොකද වෙන්නේ? අන්න දැන් දෙවේලා කෑවොත් අමාරුයි. දෙවිලක් කෑවොත් අමාරුයි. මොකද ආර ඇඟ හුරු වෙලා දැන්. අවේලාවේ ආහාර වැටුණාම බඩ ඒක බාර ගන්න සූදානම් නැහැ. මොකද ආහාර දිරවීම කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයිනේ අප්පා. ඔය කෑම වේලා දිරවනවා කියන්නේ මුළුත් ඔලෝ ඇඟේ තියෙන ඔක්කොම ඇදලා ගන්නවා ශක්තිය එතෙන්ට. එතන මොලේ එහෙම සම්පූර්ණ නිකන් අර හයිබ්‍රනේට් වෙලා තමයි යන්නේ. ඉතින් හවස දවල් එකට විතර මොනව හරි වැඩක් එහෙම තියෙනවා නම් ඒකට ගිහිල්ලා මඤ්ඤන් තමයි කියවෙන්නේ. මොකද අර මොලේට ලේ ගමන ආගමනේ නැහැ. ඉතින් අර සුද්ධ විදියට කෝපි එකක් අබ්බිලා බලන්න ඕනේ. කෝපි එකෙන්වත් පුළුවන් ද නැවත යැපෙන්න? කෝපි එකෙන් පුළුවන් වෙයිද නැවත මේකට පොඩ්ඩක් පණ දීලා මොලේට ලේ ටිකක් යවා ගන්න කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද අර ආහාර දිරවනවා කියන එක ලේසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. ඒතර දවස පුරාවට ආහාර ගන්නවා කියන්නේ දවස පුරාවට ඒ ක්‍රියාවලිය යනවා. එහෙම නැතුව ඉන්න පුළුවන් නම් වේලක් දෙකකින් යැපිලා ඉන්න පුළුවන් නම් ඒක තමුන්ගේ ශරීර සෞඛ්‍යයට බොහොම හොඳයි. බොහොම හොඳයි. කොමාරි ගමන නිකන් වෙන කෙනෙක් එහෙම කනවා කියලා හිතලා හිතාගෙන නිකන් නොකා ඉන්නවා නම් ඒත් ලොකු දෙයක්නේ. අර නිකන් අර නෝනා මෙම මහත්ය තරහ වුණාම මහත්ය කන්න ඇතිකර නෝනත් කන්න ඇතු වෙන්නේ. එහෙම හරි කමක් නැහැ. ඉතින් එහෙම ටික ටික හුරු වෙන්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඔක්කොයි කතා කරලා ලේසින මරණා වගේ සමහරුන්ට රෑ එකට දෙකට හැරිලා නිකන් අර මේ යක්ෂාවේශ වෙලා වගේ මාරාවිස වෙලා වගේ කිරිපිටි බෝතල් ඔක්කොහොම අරගෙන දාගෙන තල පහදාගෙන ගිලිනව සමහරු දැකලා තියෙනවා. පව දඩයිල්ල කියනවා ස්වාමීන් වහන්ස ඊය රෑ පාන්දර එකයි මාරාවේශයක් වගේ ආවා. මම ශික්ෂාපදේ මගේ අතින් කැඩුණා. අකමක් නෑ, වරද වරද ඉදිරිය දකින්න ඒක ප්‍රතිපදා ඉදිරියක්. ඒකට අනුව ඉක්මෙන්න කියලා අර බුදුරජාණන් වහන්සේගෙන් පොඩි කෑල්ලක් අරගෙන ඉතින් අපිත් කොපි රයිට්ස් අපිට එන්නේ නෑනේ. මොකද එහෙම එන්නේ නෑ කොපි රයිට්ස්. ඉතින් ඒක දාලා ෂේප් වෙනවා. මොකද ඒක තමයි ස්වභාවය. මාරාවේශයක් එන්නේ. ඒ වෙලාවට බැලුවොත් මේ ප්‍රകൃති මිනිස්සු නෙමෙයි ඉන්නේ. අමුතු ආවේශකින් අමුතු මේකකින් කටයුතු කරනවා. ඉතින් දැක්කත් හරීම නිකන් උත්ප්‍රාසයක් දනවනවා මේ කොහොමද මේ බලන්න මේ ක්‍රියාවලිය කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු වෙහෙසක් එක්ක අපි ගත කරන්නේ. ඒතකොට ඒ වෙහෙසදී බලාපොරොත්තු වෙන්නේ බා දවසින් දෙකකින් මහා අංග සම්පූර්ණ අර රියල් තාත්තික වායුවක් නොවී නිකන් අර මොකද්ද පරිපූර්ණ වායුවක් අයිඩියල් ගෑස් එකක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. ඒ වෙනකොට වරදට ඉඩ තියන් මේ අතර බන්ධන තියෙනවා නැති තියෙනවා. එතකොට ඉබේම අර එයා පැත්තට ඇදිලා යනවා. ඒක තමයි ස්වභාවය. සීලේ වුණත් ඒ වගේ තමයි. නැවත 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 දස ලක්ෂ වාරයක් අන්න නැවත නැවත සිද්ධ කරනවා සීලේ ස්වභාවික වෙනකන්. සිහියත් නැවත නැවත පුරුදු කරනවා ඒක ස්වභාවික වෙනකන්. අන්න අරක තමයි වෙන්නේ. අර තනි වේලේ ආහාරේ ටික ටික ස්වභාවික වෙනවා වගේ තමුන්ගේ සීලය තමුන්ට ස්වභාවික වෙනවා. තමුන්ගේ ඒ ප්‍රතිපදාව භාවනාව තමුන්ට ස්වභාවික වෙනවා. අර තෙල් දහරාවක් නොකැඩි දිගට පවතිනවා වගේ එක දිගට පවතින සිහියක් තියෙනවා. අන්න ඒක නැවත නැවත ලක්ෂ වාරයක් කිරීම තුලින් මතුවලා එන දෙයක්. ඒක කරන්න බෑ ෂණිකව ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙනෙක්ට. එයා මාසයක් දෙකක් තුනක් බොහොම උත්කෘෂ්ට ප්‍රතිපදාවක ඉන්නවා. ඊට පස්සේ බලනකොට එහා අන්තේ ගිහිල්ලා එහා අන්තේ වහලා ඔන්න කටයුතු කරනවා. ඉතින් ඒ වගේ සමබරතාවයක් තියෙනවා. ඒකයි මම නැවත නැවත කියන්නේ අර රකින්න සීලයට වැඩිය රැකින සීලේ උතුම්. පිහිටවන සිහියට වැඩිය ඉබේ පිහිටි සිහියක් උතුම්. මොකද ඒක ස්වභාවික කළා. ඒක නැවත නැවත හුරු කළා. ඒකයි ඔය සංසාරේ සාමාන්‍යයෙන් කලින් මේවාට අවධානය දීපු කට්ටියට මේවා එදිච්ච කට්ටියට අන තේරෙනවා සීල් රැක්කේ නැතත් ඉබේ සීලයක් රැකිලා තියෙනවා. සමහර විට කඩා ගන්න උමනාවක් තිබුණත් කඩා ගන්න බැරි වෙලා තියෙනවා ඉබේ රැකිච්ච සීලයක් තියෙනවා. මෙන්න මේ ශික්ෂාපද කොහොමවත්ම කැඩිලා නැහැ. කඩන්න වැඩියම අපේක්ෂාව තිබුණේ ඒවා තමයි මේ. නමුත් කැඩිලා නැහැ. මෙන්න මේ අවස්ථාවලදී මට දැනෙනවා අන සිහිය පිහිටෙවේ නැතත් පිහිටි සිහියක් තියෙනවා. ඒක සෑහෙන කාලයක් පුරාවට රැස් කරගත දෙයක්. මොකද අපිට ස්වභාවික වෙන්නේ වැරදි දේ තමයි. සංසාරේ කියන්නේ ඒක. සංසාර ගමන පුරාවට සත්තු මරලා ඒ හොරකම් කළා ඒ කාමේ වර්ධව හැසිරিলা ඒව හරිම ස්වභාවිකයි. එතකොට ඒව තමයි ඉබේ වෙන්නේ. ඒව තමයි පිහිටි ස්වභාවයේ තියෙන්නේ. සීලයක් රකින්නවා නම් අනිත් පැත්තට හරවනවා වගේ ගඟක් උඩුගම් බලා ගමන් කරනවා වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් අන කාලෙත් එක තේරෙනවා දැන් ඇත්ත වචන තමයි කියවෙන්නේ. බොරුවක් කියනවා නම් ආයාසයක් ගන්න ඕනේ. සමහරු ඉන්නේ නිකන් අර ගිරව් එහෙම අර කුණු හරප කියන්නේ ගියාම කියන කියවිල්ල දන්නව නේද? ඒ නැත්නම් පොඩි එවුන් ඔය කියන්නේ. එතකොට කියන්න ගියාම උට ආයි නිකන් ඒක ස්වභාවිකයිනේ. ඒ වචනේ නැතුව හරියන්නේ නැහැ. මොකක් හරි කිව්වොත් අර කෑල්ල ඉස්සරහට දාලා තමයි කියන්නේ. අන්න ඉන්න අර කෙක්. ඈ? එතකොට අම්මා කිව්වොත් නෑ නෑ එහෙම ඉස්සරහා කෑල්ල නෑ දෙවෙනි කිව්ව නෑ 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 අර කෑල්ලද අර ඉන්නේ. කියලා අන්න කුණු වර්පයක් ඉස්සරහට දාලා ගිරවා කියලා කියනවා. අන්න ඉන්නවා ගිරවෙක් කියලා කියනවා. එතකොට කියනවා නෑ නෑ උට කියන්නේ ගිරවා කියලා. නෑ 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 ගිරවා නෙමෙයි. අන්න මෙහෙම ගිරවෙක් කියලා කියනවා. එතකොට ඒක ස්වභාවික වෙලා ඒකෙන් පිටපයින්නවා නම් අමාරුයි. එතකොට ඉබේ කුණු හරප කියවෙන්නේ අර පුරුද්ද. අනේ කුණු හරපයක් කියන්න ආයාසයක් ගන්න ඕනේ නම්, බොරුවක් කියන්න ආයාසයක් ගන්න ඕනේ නම්, සිල්පදයක් කඩන්න ආයාසයක් ගන්න ඕනේ නම් ඒක බොහොම ප්‍රතිපදාවේ වටිනා කොටසක්. මොකද හේතුව අන්න අනිත් පැත්ත හුරු කළා. එකයි කියන්නේ මේක දවසක දෙකක ගේමක් නෙමෙයි. ඒ වෙනුවට අපි නිකන් ටෙස්ට් මැච් එකක් ගාමු හිමීට. ලෑල දාගෙන ඉන්න පොඩ්ඩක්. විකට් එක බේරගෙන ඉන්න. ඉන්නකොට ඉන්නකොට තේරෙනවා ආ දැන් නම් පොඩ්ඩක් මතුවෙලා එනවා. දැන් නම් ඉස්සර ටී බෝලයක් වගේ පෙවුන බෝලේ දැන් ඔන්න මේ ෆුට්බෝලයක් වගේ ගන්න පේන්න ගන්නවා. අර පිටියට බහලා ඉඳීම තුලින්ම අන්න ටී බෝලයක් වගේ තියුණු බෝලේ දැන් ඔන්න ෆුට්බෝලයක් ගන්න පේන්න ගන්නවා. පොඩ්ඩක් පිට දා ගන්න පුළුවන්. අනේ ඒක තමයි ක්‍රමේ. එතකොට අන්න ඒ වගේ ප්‍රතිපදාවක ඒ වගේ මැදුම් මගක හික්මෙන කෙනෙක්ට යම් කිසි විදියක දෙන අවවාදයක් තමයි අදත් තියෙන්නේ. මොකද්ද කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේ කතාබහ පිළිබඳ කතාවක් තියෙන අතරම මම සෑහෙන කයිවාරුව ගහලා තමයි ආවේ එකට. කොහොම නමුත් මෙහෙම කියනවා. රහස් නොකියන්නේ ඉදිරියේහි නිග්‍රහ කතා නොකරන්නේ. මෙලෙස කියන ලදී කුමක් සඳහා කියන ලදද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේම ඔන්න ප්‍රශ්නෙත් අහනවා. ඔන්න දෙවිදියක් කියන මොකද්ද? රහස් නොකියනවා ඉදිරියේහි නිග්‍රහ කතා නොකරනවා. මෙන්න මේකත් ප්‍රතිපදාවේ මේ කෙලෙස් නිවන දිහාවට යන දිහාවේ මේ දුක්ඛම් කටළු නැති දිහාවට යන දිහාවේ වටිනා කොටසක්. ඊට පස්සේ කියනවා අන්න මේ කුමක් සඳහා කියන ලද්දද මෙසේ කියන ලදී කියලා ඔන්න පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කරලා දෙන්නේ මේ ආකාරයෙන් කියනවා මේ රහස් කියන කතාව පළ පිළිබඳ තමයි ඉස්සෙල්ලා කියන්නේ. රහස් නොකියන්නේ කියන එක පිළිබඳ මෙහෙම කියනවා. ඔන්න කෙනෙක් පිළිබඳ රහසක් තියෙනවා. හරි? ඒ දේ අසත්‍යයි. අවැඩ දෙන සුළුයි. රහසක්, ඒ වගේම අසත්‍ය දෙයක්, ඒ වගේම ප්‍රයෝජනයක් නැති දෙයක්. මේක වැඩකට හිටින්නේ නැහැ. අවැඩකට තමයි මේක හිටින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනේ කෙලින්ම කියනවා මේ විදිහ රහසක් කියන්නේ නැහැ ඒ තැනත්තා. මේක කතා කරන්නේ මේක කියලා වැඩක් නැහැ. මොකද බොරුවක් එකක් දෙවෙනි එක මේක අවැඩ දෙන දෙයක්. ඒකින්ද නොකියයි. ඊට පස්සේ කියනවා ඔන්න තව රහසක් තියෙනවා. මේක සත්‍යයි. හැබැයි මේකත් අවැඩට තමයි හිටින්නේ. මේක කිව්වා කියලා ඒ දැනතර ධර්මයේ පැත්තෙන් ප්‍රයෝජනයක්වත් ප්‍රතිපදා පැත්තෙන් ප්‍රයෝජනයක්වත් නැහැ. රහසක් සත්‍යයි. නමුත් අවැඩට පිටලා හිටිනවා. එතකොට කියනවා මේකත් නොකියන්න හික්මෙනවා. දැන් කලින් කෙලිම නොකියයි කියලා කිව්වා. එහේ මේවා කියන්න යන්න මේපා වැඩක් නැහැ. හැබැයි දැන් දෙවෙනි එක සත්‍යයි. හැබැයි අවැඩට තමයි හිටින්නේ. එතකොට කියනවා මේක නොකියන්න හික්මෙනවා. අර ඇම්ම තියනවනේ පොඩ්ඩක් කියාගන්න. හැබැයි වැඩක් නැහැ කියලා වැඩක් නැහැ. මොකද මේක කිව්වා කියලා මටවත් එයාටවත් ප්‍රයෝජනයක් නැහැ. අන්න එතකොට නොකියන්න හික්මේ කියලා තමයි එතන කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටසක් පේනවා. මේකත් රහසක්. මේකත් සත්‍යයි. ඒ වගේම මේක වැඩ පිණිස හේතු වෙනවා. නම් කිසි කෙනෙක්ට මේක කීම තුලින් තමුන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් මතුවලා එනවා. හැබැයි එහෙම වෙලත් ඒකටත් කියන්නේ මොකද්ද? කීමට කල් දනි. කීමට සුදුසු කාලේ එනකන් බලාගෙන ඉන්නවා. කීමට අවස්ථාව ගැලපෙනකම් බලාගෙන ඉන්නවා කියලා ප්‍රකාශ කරනවා. අන්න බලන්න මේ වගේ දෙයක් කියනකොට කොච්චර අවස්ථා ගණනක් අපිට පහු කරගෙන යන්න වෙනවද? ඒකට හේතුව අපි පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. මෙන්න මේ විදියට රහසක් සත්‍යයි. නමුත් වැඩ පිණිසත් හේතු වෙනවා මේක. ඒතිවිලත් කීමට කල් දනි. සුදුසු වෙලාව එනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. එතනත් මේ දේ බාරගන්න සුදුසු වෙලාවක් එනකම් බලාගෙන ඉන්නවා. අනේ පළවෙනි කොටස. ඊට පස්සේ කියනවා නිග්‍රහයක්. දැන් මේ කෙනෙක් පිළිබඳ නිග්‍රහයක්. එතකොට මේ නිග්‍රහය පිළිබඳ කියනවා මේක නිග්‍රහයක්. ඒ වගේම මේක අසත්‍යයි. ඒ වගේම අවැඩ පිණිස හේතු වෙනවා මේක. මේක පචයක්. ඒ වගේම මේක කිව්වා කියලා ප්‍රයෝජනෙකුත් නැහැ. අන්න එතකොට මේ තැනත්ත මේක නොකියයි. මේක ගැන හිතන කල්පනා කරන්න දෙයක් නැහැ. මේක කියන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ දෙවෙනි එක මේකත් නිග්‍රහයක්. මේක සත්‍යයි. හැබැයි මේකත් අවැඩ පිනිස හේතු වෙනවා. සත්‍ය වුණා තවඩ පිණිස හේතු වෙනවා නම් ඒකත් නොකියන්න ඉක්මනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. හික්මීමක් ඇති කරගන්නවා මේක කිව්වා කියලා. මට පොඩි චුන්නයන් අයයි ඔන්නම්. නමුත් මේක වැඩක් නැහැ මේක කිව්වා කියලා, මේක කිව්වා කියලා ප්‍රයෝජනයක් නැහැ කියලා අන්න නොකියන්න ඒක හික්මෙනවා. ඊට පස්සේ කියනවා මේකත් නිග්‍රහයක්. අර වගේම සත්‍යයි මේකත්. අන්න තුන්වෙනුව මේක වැඩ පිණිස හේතු වෙනවා. මේක ප්‍රයෝජනේ පිණිස හේතු වෙනවා කියලා අන්න තුන්වෙනි කොටසක් ගැන හර දක්වනවා. එතකොට කියන්නේ මොකද? කීමට කල් දනි. සුදුසු වෙලාවක් එනකම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. සුදුසු අවස්ථාවේදී මේක ප්‍රකාශ කරන්න යෙදෙනවා. කියලා ඔන්න ඔය විදිහට මේ දෙයක් නොකිය ඉන්නවා. දෙයක් නොකියන්න හික්මෙනවා. දෙයක් කීමට කල් දැන ගන්නවා. කියලා කොටස් තුනක් අංග තුනක් විදිහට මෙන්න මේ තමුන්ගේ කතාබහ පිළිබඳ අදහසක් තමයි මේ ගෙනහැර දක්වන්නේ. එතකොට බලන්න අපි කෙනෙක්ට අවවාදයක් දෙන්න යනවා. අපි කෙනෙක්ව හික්මවන්න යනවා. එහෙම ගියාට මොකද? ඒකට සුදුසු අවස්ථාව හරිම දුර්ලභයි. මොකද මේ කිසිම කෙනෙක් මේවා දේවල් ඇහුම්කන් දෙන්න සූදානම් තත්වයක නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ගේ අමුතු ලෝකවල හිර වෙලා අමුතු අදහස් සහිතව තමයි මේ පුද්ගලයෝ කල්ගත කරන්නේ. ඉතින් ඒ වගේ පිරිසකට බොහොම අමාරුවෙන් තමයි මේ වගේ දෙයක් දාන්න පුළුවන් අවස්ථාවක් එන්නේ. එතකොට ඒකත් අන්න මේ කියලා දෙයක් මේක තමුන්ට හරි අනුන්ට හරි වැඩක් වෙනවා නම් විතරක් කියන්න. ඒකත් සුදුසු වෙලාව බලලා කියන්න කියන අදහස තියෙනවා. එතකොට බලන්න හරියට අර නිහඬ බණේ වගේ මුකුත් නොකිය ඉන්න එක තමයි ලාභම වැඩේ. මුකුත් නොකිය ඉන්න එක තමයි හොඳම වැඩේ. ප්‍රශ්නයකට උත්තරයක් නොදී ඉන්නවා නම් ඒක තුල අර උත්තරයක් දුන්නට වැඩිය බරපතල උත්තරයක් ගැබ් වෙලා තියෙන්න පුළුවන්. ඇයි මේකට හේතුව? අන්න මේ මිනිස්සු ඉන්නේ අමුතු ලෝකවල. අමුතු ලෝකවල ඉන්නේ. ඒ අමුතු ලෝකවල ඉඳීම නිසාම අපේ මේ කියන දේ අහන්න මේ තැනැත්ත සූදානම් නැහැ. ඒක හොඳට තේරෙනවා ඒගොල්ලන්ගේ කතාබහ තුළින්, ඒගොල්ලන්ගේ වැඩ කටයුතු තුළින්. ඉතින් හොඳම දේ පැත්තකට වෙලා එයාට අවස්ථාවක් දෙන්න එයාගේ වැඩේ කරගෙන යන්න. සුදුසු වෙලාවේදී අන්න ඇණයක් ගහන්න පුළුවන්. සුදුසු වෙලාවේදී අවස්ථාවක් ගැළපිලා ඉන්න පුළුවන්. ඒක සැලසුම් කළා නම් එන එකක් නෑ. ඒ වෙනුවට අන්න දන්නේම නැතුව යම්කිසි අවස්ථාවක වචනයක් කියවෙනවා. ඒ වචනේ තුලින් අපි හිතලත් නෙමෙයි සමහර විට. ඒ වචනේ තුලින් අන්න අමුතු විදිහේ පණිවිඩයක් යනවා. ඒ පණිවිඩෙත් අර තැනැත්තට සමහර විට දවස් ගණනාවකට පස්සේ තේරෙනවා යකෝ මෙහෙම එකක් කිව්වනේ මට කියලා ඔන්න කියනවා. ඒක තමයි වැඩේ. ඉතින් ඒ අවස්ථාව එනකන් ඉවසන්න අපිට තේරෙන්නේ නැත්නම් අපි අර තැනැත්තා ඉදිරියට ගැලපිලා එන තියුණු අවස්ථාවත් අහැරහැරියා වෙනවා. අපිට වගේම යාට යහපතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් අමුතු විදියක ද්වේෂයකින් වැඩ කටයුතු කරනවා. මාස ගණනක් සාප කර කර ඉන්නවා. නැවත නැවත වද වේදනා විඳිනවා. අනේ අවස්ථාව ගැලපෙනකන් ඉන්න ඕනේ. එතකොට පහුගිය දවසක මේ මොකද්ද? ඇමරිකාවේ සුදු මහත්තේ අම්මෝ පුදුම බෞද්ධයෙක්, හිතා ගන්න බැරි තරම් බෞද්ධයෙක්. මේ ලංකාවේ ඉන්න අර බෞද්ධයන්ට වැඩිය බෞද්ධයෙක්. බෞද්ධයෙක් හැබැයි ඒකයි වැඩි. ඉතින් මේ දැන් අවුරුදු ගානකට කලින් ආවා. පාසංග පිටෝල වැඳලා hina වෙලා ඕම තමයි කතාව. පුදුම නිකන් ඒ මිනිස්යාගේ පුදුම සද්ධාාවක්. පුදුම බෞද්ධකමක් තියෙනවා. එතකොට අපි හිතමු අවුරුදු ගණනාවක් සැරින් සැරේ ඔහොම ඇවිල්ලා ගියා. ඉතින් මේ පාවුගේ පාරකට ඇවිල්ලා කාලෙක ඇවිල්ලා කියනවා මේ මම පාවුගේ මාස 3ක් බුද්ධගයාවේ නැවතිලා ඉඳී. අපි හෙට වෙලා මේ විදිහේ වැඩ කටයුතු කරා. ස්වාමීන් වහන්ස ගොඩාක් වැඩ කටයුතු කරා. මේ විදිහට දේවල් කරා. මේ විදිහට අපේ එතන සංවිධානයක් තියෙනවා, ඒක ඒගොල්ලොත් එක්ක එකතුලා මේ දේවල් කරා කියලා ඔහොම ලොකු ඉතින් විස්තරයක් කිව්වා. සාමාන්‍යයෙන් මගේ තියෙන දෝෂේ තමයි මට වගේ එකක් කියවනකොට ටිකක් කළා යනකොට යනවා නිකන් අමුතු නිකන් හයිබ්‍රනේට් වෙච්ච ෆේස් එකකට යනවා. ඉතින් වචන ඔළුවත් ඉතින් එහෙම මෙහෙම වැළෙනවා. ඇත්ත තමයි. ඉතින් කියනවා මම මේ වගේ ඒවා කලින් ආත්මවලත් කරලා ඇති. අන කලින් ආත්මයකට පැනපු ගමන් අන්න වැඩේ ඔන්න තව ටිකක් ට්‍රැක් එක පිට මාරු වෙනවා. මේ විදිහටම කල් ගෙවන්න නැති කියලා කියනවා. අනේ ඉතින් කල් ගෙවන්න නැති ඒ වුණාට බෑනේ අප්පා, මේ වර්තමාන මොහොත බාරගත්තා නම් ඕවා ගැන කතා කරන්න බෑ. එතකොට අපි දා ඒ කාලෙත් මේ විදිහටම ඉන්න ඇති කියලා ඉතින් එහෙම කිව්වට මොකද? ඉතින් මේ වර්තමාන මොහොත ඉක්මවලා ගිහිල්ලා පොඩි ඇත්තරම නිකන් අර ගංජා සුරුට්ටු වගේ වගේ පොඩි නිකන් චුන් එකක් තියෙනවා ඒක ඇහුවාම. නිකන් අර නිකන් කලින් ආත්මයකත් අපි මේ විදිහට එකතු වෙලා බණ අහන්නේ නැති, බණ කියන්නේ නැති කියලා කිව්වොත් එහෙමනේ. නිකන් කලින් ආත්මවලත් මේ විදිහට එකතු වෙලා ඉන්නේ නැති කිව්වොත්නේ. කලින් ආත්මයකක් අපි මේ විදිහට ලව් කරන්නේ නැති කියලා කිව්වොත් ඔය ගෑනු ළමයි පිරිමි ළමයි ලියන්නේ ඕවනේ ඉතින්නේ. ඉතින් ලිව්වට මොකද? ඒක ඇත්තරම වැඩක් ඇති දෙයක් නෙමෙයි. මොකද සෑහෙන වර්තමාන මොහොත ඉක්මෝලා සෑහෙන දුරක් ගිහිල්ලා කොහෙටද මේ යන්නේ? අන්න මාර්යාගේ භූමියට තමයි යන්නේ, එන කොහෙවත් නෙමෙයි. ඉතින් කොහොම හරි ඔහොම විස්තරයක් කිව්වා. ඉතින් ඔහොම විස්තරයක් කිව්වා. ඉතින් කියලා 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 ඉතින් අර මැද ටික නම් ඇහුනේත් නැද්ද කොහෙද? ඉතින් කොහොම හරි අන්තිමට කියනවා සහිනාස මම ඉන්නේ තව තියනවලු වැඩ කටයුතු ටිකක් ඉදිරි මාසේ. වෙසක් මාසෙනේ දැන් ඉස්සරහට එන්නේ. දැන් මාස 3-4කට කලින් තමයි කිව්වේ ඔක්. වෙසක් මාසෙනේ ඉස්සරහට එන්නේ. එතකොට වෙසක් මාසේ ඒ වැඩ කටයුතු කරලා ඉවර වෙලා මම හිතා ඉන්නවලු කොහරි එක තැනකට වෙලා පැවිදි වෙලා ඉන්න. ඉතින් මේ තැනත්ත කියනවා. ඉතින් මට එක පාටින් මම හිතලා කිව්වත් නෙමෙයි. ඉතින් මට එක පාට කියුණා. ඕක තමයි ඉතින් සංසාර ගමන පුනක් පුනක් ආගච්ඡති තමයි. නැවත නැවත එනවා. නැවත නැවත මැරෙනවා. නැවත නැවත උපදිනවා. නැවත නැවත දුක් වේදනා විඳිනවා. ඉතින් ඔය රවුම ඉවර වෙන්නේ නැහැ. ඔය චක්‍ර ඉවර වෙන්නේ නැහැ. ඔක තමයි සංසාර ගමන කියන්නේ. කියලා ඉතින් මම නිකන් ආගිය දරතුරු කතා කරේ මේ. එහෙම ලොකු මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ දවස් දෙකකට විතර පස්සේ ඇවිල්ලා කියනවා. අර මොකද්ද බන්තේ ඔ කිව්වේදා? මොකෝ මොකද්ද කියලා. ඊටද කියනවා නෑ ඔබ වහන්සේ මම මෙහෙම එකක් කිව්වනේ. මම ගිහිල්ලා කල්පනා කරා ඇත්ත තමයි මම මේ බුද්ධගයා යනවා කියලා. මොකද්ද මේ කැරගෙන ගමන මේ සංසාර චක්‍රේ? තාම මට මේකේ වෙහෙසක් දැනෙන්නේ නෑනේ. මම තාම යනවනේ මේ රවුම කැරකෙනවනේ කියලා ඔන්න ඉතින් ඇවිල්ලා කියනවා මේක මට නිහඬ බණක් වුණා. මේක මට කමටහනක් වුණා. දැන් මම මේ පාරේ යන්නේ නෑ. මං නවතිනවා. මම මෙහෙ පැවිදි වෙනවා කියලා කිව්වා. ඉතින් පැවිදි වෙනා නම් ඉතින් කමක් නැහැ. ඉතින් ගමන නවත්තනවා නම් ඔක තමයි ක්‍රමය කියලා. ඉතින් මාසයක් ඉඳියා, දෙකක් ඉඳියා, දෙකකට පස්සේ ඉතර ගියා. ඉතින් යන්නේ ඒක වෙනම කතාවක්. අර ලේසි නවත්තන්න බෑ. එහෙම කැරකිලා පුරුදු වෙච්ච කට්ටියත් එහෙම නවත්තන්න බෑ. මොනවා හරි හේතු කාරණා හැදෙනවා ඒගොල්ලන්ට. මොකද අර පුනක් පුනක් ගමන තමයි කැමති. නවතින්න කැමති නෑ. නවතිනවා චි. කිසිම ජොලියක් නැති වැඩක් නේ ඒක. කොහමද ඉතින් මාස දෙකක් විතර ඉන්දියා තමුන්ගේ අර ගමනුත් කැන්සල් කරලා ඉන්දියා. අන්න ඒ මාස දෙකත් ඇති ඊළඟ පාර මාස 4ක් ඉන්න. ඊට පස්සේ පාර අවුරුද්දක් ඉන්න. ඊට පස්සේ දවසක දිගටම නැවතිලා එන්න උනත් ඒ නැතිය හේතු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ වෙනසක් ජීවිත පරිවර්තනයක් ගැන කියන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි ආපු ගමන් කිව්වොත් ඔයා ඔය යන්නේ බොරු වැඩක්, ඕව නවත්තලා මෙහෙට වෙලා නැවතිලා, හරි නැත්තම් වෙන තැනකට වෙලා නැවතිලා ඉන්න කිව්වොත් බාරගන්නේ නැහැ. මේ ලෝකේ ජීවිතේ බාරගන්නේ නැහැ. මොකද හේතුව එයාට එහෙම අදහසක් නැහැ. එයාට ෆුල් සීරියස්. ඒ ජොබ් එක එයා බොහොම වටිනා විදිහට අරගෙන කරන්නේ. එතකොට ආයෙන ඔයා ඕක කරන්න කමක් නැහැ, ඉදිරියට කරගෙන යන්නකෝ, ගිහිල්ලා බලන්නකෝ කියලා තමයි කියන්න වෙන්නේ. ඔය සාමාන්‍යයෙන් ඔය බණට ගිහවෙනවා. දැන් බණ කියන්නේම මේක හිම කරන්න බෑ. ඔය බුත්තානුමෝදනා වලට හිම ගිහලා කියන්නේ මේක හිම කරන්න බෑ. යෙදෙන්න ඕනේ. මේ නිවන කියන එක එහෙම නිකන් කාටවත් තෑගි දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමුන් රැස් කරගත යුතු දෙයක්, තමුන් උපයගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ උනත් කියන්නේ මම ආව උඹලත් වරෙල්ලා මම පාර පෙන්නනවා. එච්චරයි. එතනින් එයාට බුදුරයටවත් කරන්න දෙයක් නැහැ. මේ දුක්ඛං කටළු සහිත ලෝකේ, මෙච්චර මේ කටුකොහල් තියෙන ලෝකේ, අන්න මම මේ විදිහේ සැනසීමක් හොයාගත්තා. ඔබලටත් හොයාගන්න පුළුවන් කියන කතාව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට ඒ ගමන තම තමු යන්න ඕනේ. ඉතින් අර එහෙම බණක් කියලා අන්තිමට තියෙන ටික බැලුවොත්, අනේ මෙන්න මෙයා මලයි, යාට පේ නිවන් සුවත් වේවා, මෙන්න අපේ ඥාතියෝ ලිස්ට් එක, මෙන්න පවුගේ අවුරුදු 10 ඇතුළත මැරිච්ච ඒගොල්ලන්ට නිවන් සුවත් වේවා, ඊට පස්සේ මේ මේ මෙහෙ ඉන්න ස්වාමීන් වහන්සේලා ටිකට නිවන් සුවත් වේ. එහෙම නිවන් යන්නේ නැහැ නේද? ඉතින් ඒකනේ වැඩි. එහෙනම් අර නිකන් අර ඇන්ටි වැක්සින් එකක් ගැහුවාගේ දෙන්න පුළුවන් නම් හරි කැමති. එහෙම තමයි එන්නේ කට්ටියත්. ඉතින් මම ඉතින් ඔය කියනවා සමහර වෙලාවට මේ පෙත්තක් නම් නැහැ. එහෙම එකක් අපි හදන්න තාම මේ රිසර්ච් එකක් කරගෙන යනවා. දැනට ඉතින් දවස් දෙක තුනක් යෙදුනොත් තේරෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි වැඩි. එහෙම අමාරුයි. පෙත්තක් නැහැ. වෙනකොට පොඩ්ඩක් යෙදිලා යෙදිලා බලන්න. යෙදෙනකොට යෙදෙනකොට අන්න තේරෙන්න ඉඩ තියෙනවා. අර මණ්ඩි ටික බීලා බීලා හරි තේරෙන්නේ ඉඩ තියෙන දවසක. අන්න මොකද නැවත නැවත එදීම තුලින් ඒ විදිහ උත්සාහයකින් තමයි මේක පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරුත් පැතුවා කියලා, එහෙම පැතුවා කියලා යන්නේ ඔවුන් අපායවලම තමයි ගිහිල්ලා ඉන්නේ. මේ වටපිටාව වඩා බලන්න. දැන් ওই පෝලිං වල ඉන්න මිනිස්සුන්ගේ මූණු දිහා බලන්න. ඒ මිනිස්සු කොච්චර ද්වේෂයෙන් පිපිරි පිපිරිද ඉන්නේ කියලා බලන්න. ලඟින් මොකෙක් හරි ලඟින් ගියත් ආයි කෙලින්ම හෙල්මට් එකෙන් තමයි ගහන්නේ, පුදුම ද්වේෂකින්. ඒ ද්වේෂයට හේතු කාරණා තියෙනවා. මෙච්චර මේ දරු මල්ලෝ ගෙදරවල බඩගින්නේ, ගෙදරට කැමටි හොයාගන්න විදිහක් නැහැ, දරුවෙක් ඉස්පිරිතාලයකට අරන් යන්න විදිහක් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලින් මිරිකි මිරිකි ඉන්නකොට හේතු කාරණා තියෙනවා. මේ පොලිමකට ගිහිල්ලා ඔය බණේ කියලා වැඩක් නැහැ. මිනිස්සු ඉන්නේ බොහොම වෙහෙස පීඩාවකින්. ආයේ හෙල්මට් එක අල්ලගෙන ඉන්නේ, කා දෙන්නේ උට ගහනවා. ආයි අමුතු ද්වේෂයක්. මූණු වලින් බලන්න පුළුවන්, මූණේ ස්වභාවයෙන්ම හිතන්න පුළුවන්. ඉතින් අපි වහුගේ දවසක වැඩසටහනකුත් කරා, මලා වගේ මොකද හේතුව? එපමණකට ද්වේෂෙන් පිපිරි පිපිරි ඉන්නේ. අන්න කය වැඩ කරනවා, නමුත් අන්න අප්‍රාණික ශරීරයක් සුදු මැලි වෙලා දරදඬු වෙලා අර සජීවී ස්වභාවයක් නැහැ. ඉතින් හැමදාම මේ වැඩසටහන පටන් ගන්න කලින් නිරෝෂාන කොහොමද ස්වාමීන් වහන්සේ? ඉතින් මං හොඳයි කිව්වට බාර ගන්න කැමති නැහැ. හොඳයි කිව්වට බාර ගන්න කැමති නැහැ කියනවා. මේ ඇත්තටම මේ හොඳයි කියන්න පුළුවන්ද ඔය රටේ ඉඳගෙනද? මං කියන හොඳයි ඉන්න පුළුවන්. අපිට එහෙම ගැටලුවක් මතුවෙලා නැහැ. මොකද කලින්ම නිරාකරණය කළ තිබුණ නිසා, කලින්ම පිළියමක් යොදලා තිබුණ නිසා. ඒ වගේම දැන් තව තව වැඩි වැඩියෙන් සාපේක්ෂව අපේ හොඳ ගතිය වැඩි වෙනවා. අපි ජයෙන් ඉන්නවා කියන එක තව තව කියන්න පුළුවන්. මොකද සාපේක්ෂව අහස පොළොව වගේ ගැප් එකක් තියෙනවා. දැන් එළියට බැහැලා බැලුවොත්, මේ කඳ බැහැලා බැලුවොත් මිනිස්සුන්ගේ ජීවන රටාවත් එක ගත්තාම අපි නිකන් ඉන්නේ අමුතු දිව්‍ය ලෝකයක. ඔන්න ඕක තමයි අර කැලේකට වෙලා ඉඳියලු හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු ඉන්නකොට ඇහුණලු ගමේ ප්‍රසංගයක්, බජව්වක්, සංගීතයක්. දැන් මෙහෙටත් ඇහෙනවා එහෙම වෙලාවට. ඉතින් මේ ඒ හාමුදුරු කල්පනා කරාලු, යකෝ මමත් මේ විදිහට ජීවිතයක් ගෙවපු කෙනෙක්නේ. මමත් මේ විදිහේ සංගීතවලට ගිහිල්ලා, සමහර විට ගෑනු ළමෙක් එක ගිහිල්ලා බොහොම ජොලි කරලා නටලා කියලා ආපු කෙනෙක්නේ කියලා මේ විදිහට අදහසක් ඒ ස්වාමීන් වහන්සේගේ ඔළුවට පහළ වුණාලු. ඒ පහළ වුණාම ළඟ ඉඳපු දේවතාවෙක් කියනලු මේ හාමුදුරන්ට, "හාමුදුරුවනේ, ඔහොම හිතුවට මොකද? ඒ මිනිස්සු ඔබ වහන්සේලා දිහා බලන්නේ හරියට නිකන් අපායේ ගියපු කට්ටිය දිව්‍ය ලෝකේ ගියපු කට්ටිය දිහා බලනවා වගේ තමයි ඔබ වහන්සේලා දිහා බලන්නේ. නිකින්ද ඔය වගේ හැඟීමක් ඔබ වහන්සේට වටින්නේ නැහැ" කියලා අන්න අර දේවතාව ප්‍රකාශ කරනවා. අන්න අර ගමේ කට්ටියයි අපි අතර වෙනස දැන් වැඩි වැඩියෙන් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. මොකද්ද අන්න අපාය ගියපු කට්ටියක් දිවී ලෝකේ ගියපු කට්ටියක් දිහා බලනවා වගේ බැල්මක් බලනවා. මෙච්චර මේ පෝලින් තියෙන රටේ මේ හාමුදුරුව පාත්තරයක් අරගෙන ගමේ හැසිරෙනවා. මෙච්චර මේ කන්න නැති රටේ මිනිස්සු ගෙනහල්ලා පූජ කරනවා. වෙනදාට වැඩිය උනන්දුවෙන් ගෙනහල්ලා පූජ කරනවා. මොකද හේතුව? අන්න අර ඒ මිනිස්සුන්ට දැනෙනවා ඒ සංවේගය. ආහාර වේලක් හදාගන්න තියෙන අමාරු දැනෙනවා. දොඩ පින්දවාද යන ස්වාමීන් වහන්සේලා මේ දවස්වල කියන්නේ වෙනදාට වැඩිය උනන්දුවෙන් පූජ කරනවා. වෙනදාට වැඩිය පිටිපස්සෙන් එළවගෙන එනවා. මොකද දැන් ඒ හැඟීම දැනෙනවා. අන්න අපායේ ඉන්න කට්ටියක් දිව්‍ය ලෝකෙක දීපු කට්ටියක් දිහා බලනවා වගේ බැල්මක් බලනවා. ඒ වගේ තත්ත්වයක් ඒ වගේ ලෝකෙක තමයි අපි මේ කතා බහ කරන්නේ. කින්දා ඒ සුදුසු අවස්ථාවේදී මාර්ගය පෙන්වනවා මිසක් අපිට කියන්න බෑ අපිට කෙනෙක්ට මේ විදිහේ මේ මෙහෙම ඉක්මෙන්න ඔයා මේ කරන වැඩේ වැරදි කියලා එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද කිව්වයි කියලා ඒගොල්ලෝ අහන්න සූදානම්කුත් නැහැ. ඕක නිකන් අර බීරියලින්ට ඊනා ගායනා කරනා වගේ වැඩ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ වගේ ඒවා කියන්න එපා. මේ වගේ ඒවා නොකියන්න ඉක්මෙන්න. මේ වගේ ඒවා කියනවා නම් ඒකටත් වෙලාව දැනගෙන කියන්න. කල් දැනගෙන කියන්න. අපේ මොකද්ද අදහස දෙන්නේ? අන්න අර පෙට්‍රල් පෝලිම් එකට ගිහිල්ලා බණ කියන්න කල්පනා කරනවා. අයි කෙලින්ම මේ හැමත් පාරක් තමයි කන්න වෙන්නේ. මොකද හේතුව අමුතු වෙහෙසකින් පීඩාවකින් මේ මිනිස්සු කල් ගත කරන්නේ. එතන බණ කියන තැනක් නෙමෙයි. අන්න සුදුසු කාලේ දැනගන්න ඕනි. සුදුසු අවස්ථාව දැනගන්න ඕනි. අන්න එහෙම වෙලාවකදී අපිට පුළුවන් කියන්නේ. දැන් පහුගිය කාලෙම ඔය මම නිකන් ඔය යාළු මිත්‍රයෝ වගේ ඉන්න කට්ටියක් නිකන් ඉන්නවා. දැන් හතර පහ දෙනෙක් ඉන්නවා. ඒ ඉස්සර වැඩ කටයුතු කරනකොට බොහොම ළඟින් ආශ්‍රය කරපු කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. දැන් ඉඳලා හිටලා මේල් එකක් දානවා, මේ විස්තර කියලා එවනවා, මේමයි රටේ තත්ත්වය කියලා කියනවා. ඉතින් අපි දන්නවා, ඉතින් අපි දන්නේ නැහැ වගේ ඉන්නවා. මොකද ඉතින් එයා කියන දේත් පොඩ අහන්න එපැයි. ඉතින් දැන් ටික ටික කියනවා මේ අම්මෝ කොහොමද මේ පුදුම වෙහෙසකින් ඉන්නේ මේ 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 දැන් තමයි තේරෙන්නේ ඔබ වහන්සේලා කරලා තියෙන වැඩේ වටිනකම. දැන් තමයි තේරෙන්නේ මේ අපි ගෙවපු ජීවිතයේ වෙහෙස කියලා දැන් කියනවා. අන්න මොකද එයාට කිව්වා නම් එහෙම කලින් භාවනා කරන්නේ නැහැ, එන්නේ නැහැ. මොන පිස්සුද? ඒ වගේ කෙනෙක්ට කියන්න ඕනේ මොකද්ද කොහොමද අනේ මේ මේ අර නිකන් අර ඒ දවස්වල ඇඹරැල්ල මාළුවක් හදන්නේ. ආ ඒ වගේ ඇඹරැල්ල මාළුවක් නම් රහයිනේ කියලා ගුවම ඔන්න ඉතින් ඇඹරැල්ල මාළුවක් හදාගෙන එනවා. එතනින් එහාට කැමැත්තක් නැහැ. අම්මෝ මේ කනකොට හැමදාම මතක් වෙනවා ඇඹරැල්ල මාළුව ඉල්ලනවා නේද කියලා. ඔන්න මං ඇඹරැල්ල මාළුවක් හදාගෙන ආවා කියලා කියනවා. ඇඹරැල්ල කන්නේ ඒක වෙනම කතාවක්. ඇඹරැල්ල කියන જાතිය ඔය වැඩක් ඇති දෙයක් නෙමෙයි. හැබැයි එතන ඇත්තට කියනවා ඇඹරැල්ල. හරේ දවසල ඔයා උයාගෙන එන්නේ. අන්න ඇඹරැල්ල මාළුව වටිනවා. ඒ දවසලත් මටම වෙනම හොදි තියාගෙන ඇඹරැල්ල මාළුවක් අරගෙන එනවා. අන්න දැන්ටත් ඒක මතක් කරාම ඒ එතනින් අහුවෙනවා. ඒ ගැටේට අහුවෙනවා. බැන්න භාවනා කරන්න ගියොත් මොන පිස්සු දාමඳුරණී කියලා, මොන භාවනා දාමඳුරණී කියලා ඔන්න මග අරිනවා. තියාට කියන්නේ ඇඹරැල්ල මාළුවක් තමයි වටින්නේ. අර අර ඉස්සර හදනවා වගේ අර හොදි ටිකක් ඉතුරු කරලා ඇඹරැල්ල මාළුවක් අන්න ඒ නිලේ යට අහුවෙනවා. දෙන්නේ විදිහේ අවස්ථාවක් මිසක් ඊට වැඩිය ලොකු ලොකු මග පෙන්වීම් කරන්න බෑ. නිහඬතාවය තමයි වැඩි වැඩියෙන් සුදුසු. නියඳ බණක් තමයි වැඩි වැඩියෙන් සුදුසු. ඉතින් මොකද ඉතින් අපිට අර කට තියාගෙන ඉන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. ඉතින් කටේ බ්‍රේක් පිළිබඳ ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවා, එහෙම එකක් තියෙනවා. ඉතින් කොච්චර බණ කිව්වත් ඒක තියෙනවා. ඉතින් අමාරුවෙන් බ්ලේ බ්‍රේක් ගහගෙන පොඩ්ඩක් ඉතින් සොලෝ එකේ යන්න ඕනේ. මොකද කිව්වට වැඩක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අර වැරදි දේවල් වලට ගිහිල්ලා උදව් කරන්න වලට තව ටිකක් තල්ලු කරලා දාන්න කියන එක අදහස් වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒ ඒකෙන් ඒ පරිසරෙන් ඉවත් වෙන්න. මම දන්නේ තමුන් ගිහිල්ලා වැරදක් කරනවා වගේ නෙවෙයි වෙන එකෙක් අදගෙන ගියොත්. ඒකේ ආදීනවය සෑහෙන ඊට වැඩි වැඩි. තමුන් ගිහිල්ලා තනියෙන් වැරදක් කරාට කමක් නැහැ, ඒක තමුන්ගේ අබ්බැහියට තමුන් ගිහිල්ලා කරනවා. හැබැයි අර සහායක ඩැනීලා අරගෙන යන්න එපා. මොකද ඌ කොහේ ගිහිල්ලා නතර වෙයිද දන්නේ නැහැ. ඒ වගේ ක්‍රියාවත් වීම තුලින් අපිට නැවත නැවත මේ ජීවිතේ හම්බු වෙන්නේ මේ වගේ මිත්‍රයෝ තමයි. රැස් කරපුවා ඔය නිකන් මුතුයෙන් නිකන් මේ හරි අමාරුයි රැස් කරගත්තේවා. පාප මිත්‍රයෝම වෙලා එළියට බැස්සොත් හම්බු වෙන්නේ ඒකේ වගේ එකෙක් තමයි. අර ඉන්නේ අර සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ ගේ ඇතුළට දාගෙන හදනවා. හැබැයි හැදුවට මොකද, මේක අවුරුදු 18 20 වෙනකොට කවදා හරි දවසක මූට එළියට බහින්න වෙනවනේ. බැස්ස ගම මොකද වෙන්නේ, අනේ ඉස්සෙල්ලාම හම්බු වෙන්නේ පාප මිත්‍රයෙක්. ඌට අහු වෙනවා පළවෙනිට හම්බ වෙන ගාය මේ ගේට්ටුවේ එළියට බහලා අඩි දෙකක් තුනක් යනකොට එකෙක් හම්බ වෙනවා ඌට අහු වෙනවා. ඉතින් ඌට අහු වෙලා ගංජා ගහලා කුඩු ගහලා අන්තිමට පුනරුත්ථාපන මධ්‍යස්ථානෙක ගිහිල්ලා අන්න අර කිලිනොච්චි පැත්තේ වැටිලා ඉන්නකොට කියනවා, මේ දරුවන්ගේ අම්මලා දැක්කාම අපිට පුදුම හිතෙනවා මේ දරුවෝ මේ වගේ දෙකට යමු වුණා කියලා. මේ දොස්තරලා ගුරුවරු මේ අම්මලා තාත්තලා අඳාගෙන එනවා මාස 3-4කට සැරයක් මේ ළමයා බලලා යන්න. මෙයා අයිස් වලට ඇබ්බැහි වෙලා, මෙයා හෙරොයින් වලට ඇබ්බැහි වෙලා මෙන්න බලන්න. අර මොකද උනේ, අන්න පළවෙනියට එළියට බැස්ස ගමන් එකට අහු වුණා. අර අපේ ගෙවල් ළඟ ඉස්සරහ ගෙදර මිසී ඇන්ටි කියලා කියන්නේ, ඒ ඇන්ටිලා ගෙදර ඉඳිය බල්ලෙක්. අනේ හරි ලස්සන බල්ලා, බොහොම වටිනා කියන බල්ලෙක්. දඬු උස්සලා නිකන් අර අමුතු නිකන් දැක්කත් උගේ පොඩි නිකන් ගතියක් තියෙනවා. ඉතින් ඔහම මාස 6-8ක් ඉඳියා. ගේ ඇතුළට දල් ලොක් කරගෙන හොඳට කන්න බොන්න දිදී ඉඳියා. නමුත් අන්න දවසක් ගේට්ටුව පොඩ්ඩක් කැරලා තියලා. ඒට්ටුව පොඩ්ඩක් කැරලා තියලා එතනම එහා පැත්තේ තාරපාර. හරි අරු පොඩ එළියට ඇවිල්ලා. එළියට ඇවිල්ලා එතනමයි. එහෙම්ම පාර මැද්දේ අවසන් ගමන්. ලේ විලක් මැද ඉන්නවන්න බල්ලා වැතිරිලා. මොකද මෙච්චර දවසකට එළියට ගිහිල්ලා නැහැ. අන්න ගේට්ටුවෙන් එළියට බැස්ස විතරයි වැඩි හරි. අපේ ගෙදර බල්ලේ කියන්නේ උපාරෙමයි ඌ වාහන කාර්යයත් අඳුරනවා. ළඟ බේකරියක් තියෙනවා, කන්න නැති වුණාම මේකට ගිහිල්ලා පාන් අරන් එනවා. ඌට ගානක් නැහැ වාහන වලින් බේරිලා යන්න පුළුවන් විදිය ඌ දන්නවා. අන්න බේකරි කාර්යය නෝ මෙයා එනවා පාන් එහෙම අරන් යන්න එනවා එයා ඉඳලා හිටලා. එයා අපි දන්නවා. බල්ලා ගැන කියන්නේ මේ ගෙදර බල්ලා. ඉතින් ඌට කවදාවත් අනතුරක් එන්නේ නැහැ වාහනයකින්. අන්න ඌ බොහොම කාලයක් ඉඳලා අවුරුදු 13ක් ඉතන ඉඳලා අන්න ස්වභාවිකවම මරණයටපත් වෙද්දී අරක මාස 6-8යි. අන්න පවමිත රාත්‍රිය කියන එක සෙල්ලන්නේ නැහැ. නඩුම ගානේ තමුන් වැරදි කරාට කමක් නැහැ. වෙන කෙනෙක්ව යොමු නොකර ඉන්න. වෙන කෙනෙක්ට ඒ අනුග්‍රහය කරන්න යන්න එපා. මොකද එයා කොහේ ගිහිල්ලා නවතීද කියලා කියන්න බෑ. අන්තිමට හිනාම යන වැඩේ තමයි ඔය මොන දේ කරත් අර අපි කියන්නේ රජයේ සාකිකාරය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අර පළවෙනි ගල ගහන්න එන්නේ ඒ එන්නේ අර උදව්වට ඉඳපු එක්කෙනාම තමයි. අර මෙච්චර කවදාසක් පහන අල්ලපු මෙච්චර දවසක් තමුන්වත් අල්ලගෙන මේ ගමනේ යෙදුණු එක්කෙනා තමයි ඉන්නේ. රජයේ සාකිකාරයට ඉන්නේ එයා තමයි. එයා මොකද කරන්නේ? එයා ඇවිල්ලා ඉස්සෙල්ලාම ගල ගහනවා. අම්බෝ බලන්න මේ සමාජයට ගැළපෙන දෙයක්ද මේ කරලා තියෙන්නේ? මේ පැවිද්දට ගැළපෙන දෙයක්ද මේ කරලා තියෙන්නේ? මේ ප්‍රතිපදාවට ගැළපෙන දෙයක්ද මේ කරලා තියෙන්නේ කියලා ඔන්න පළවෙනි ගල ගහනවා. ඊට පස්සේ වටපිටාව ඉන්න කල්පනා ඇත්ත තමයි යකෝ මේ මුව තියන්න වටින්නේ නැණි කියලා උනුත් ගල් ගහනවා. නමුත් කොහොමද ගියේ කියලා ඇහුවොත් අන්න අර පළවෙනි ගල ගහපු තැන ඇත්ත තමයි මාව එක්කන් ගියේ. එයා තමයි රජයේ සාක්කිකාරය වුණේ. එයා තමයි සියල්ල හෙලි කරේ. ඕක අමුතුම ශිල්පයක්. ඊට පස්සේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අර පළවෙනි ගල ගහපු තැනත්තා හිතනවා දිනුවා කියලා තව. රජයේ සාක්කිකාරය වෙලා හිතනවා දිනුවා කියලා තව. හිතනවා ඒක දක්ෂකමක් කියලා. මට ඉතින් අහන්න තියෙන්නේ අර නිකන් අර උත්ප්‍රාසයේ දනවන කටහඬකින් අහන තියෙන්නේ දැන් දිනුවද? දැන් හිතනවද ඔය ජයග්‍රහණයක් කියලා? ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අන තමුන් ගිහිලා ඕන දෙයක් කරගතර කමක් නැහැ. ආදීනෝ දන්නවා මේ විදිය වැරදකේ දෙන බව දන්නවා. නමුත් ඇබ්බැහි වළක්ව ගන්න බෑ. කමන්නේ ඕන එකක් කරගන්න. හැබැයි තව කෙනෙක් අරන් යනවා කියන්නේ ඒකේ විපාක ඊට වැඩි බොහොම බරපතලයි. එළියට බැස්ස ගමන් හම්බෙන්නේ ඒ වගේ එකෙක්. පළවෙනියට පෙන් බැඳෙන්නේ ඒ වගේ එකෙක්ට. ඉතින් ඉවරයි. මුළු ජීවිත කාලෙම සමහර විට අවසන් වෙනවා මේ සුළු ක්‍රියාවලිය තුලින්. ඒකයි සමහර විට ඔය පින් අනුමෝදන් කරනකොට අර මහා ප්‍රාර්ථනාවක් කරන්නේ. මොකද්ද ප්‍රාර්ථනාව? අනේ මේ ගමන අවසන් වෙනකන්, මේ නිවන මට ලැබෙනකන්, විවේකයක් මට ලැබෙනකන් පාප මිත්‍ර ආශ්‍රයයන් නොවේවා. එන පාප මිත්‍රෙක් නොවීමේ ආනිසංස ඉදිරියට පෙන්ලා දෙනවා. අන්න අර මහා විශාලයට හැදිච්ච අරලු බහැපු උඩට ගියේ එක මොකද්ද, උඩින් පහළට ආවේ එක මොකද්ද කියලා හොයාගන්න බැරි තරමට ශක්තිමත් වෙච්ච නුග ගහක් හුල්ලංගෙන් හෙල්ලෙන්නේ නැහැ වගේ මේ තැනත්ත පාප මිත්‍රයන්ට හවුෙන්නේ නැහැ. පාප මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් පීඩාවට පත් වෙන්නේ නැහැ. සමාජයට පාප මිත්‍රව ඉඳලා තියෙනවා. එන්න ඈතදීම නික්මිලා ගිහිල්ලා දන්නේත් නැහැ එහෙම දෙයක් තිබුණා කියලා. සමහර විට මූණට මුණිචි වෙන්නෙත් නැහැ. අනේ රැස් කරගත්ත දේ. එහෙම නැත්තම් පළවෙනි එළියට බැස්ස ගමන් අහු වුණා. අන්න ජීවිතයක් විනාසයි. ජීවිතයක් අන්න අවුල් කරගන්නවා. අර රැස් කරගත්ත ස්වභාවය. අනේ ඒ විදිහේ අනුග්‍රහයක් කෙනෙක්ට නොකර ඉන්න පුළුවන් නම් තමන් මොන වැරදි කරත් ඒක නිවනට යම්කිසි ළඟ ස්වභාවයක් තියෙනවා. හික්මෙන්න දවසක ඒකට උදව්වක් වෙන්න පුළුවන්. අනේ එතකොට අපිට අර විදිහේ සත්පුරුෂයෙක් කියන නිහඬ බණක් ඇහෙන්න පුළුවනි. අපි මොකක් හරි මේ විදිහේ පරීක්ෂණයක් කරනකොට අපිට නිවැරදි ස්ථානයක්, නිවැරදි ප්‍රතිපදාවක් හමු වෙන්න පුළුවනි. අනේ හරිච්ච ගමන් තමුන්ට සුදුසු දෙයක් හමු වෙනවා. තමුන්ට නිවැරදි ප්‍රතිපදාවක් හමු වෙනවා. ඔන්න ඔය රැස් කරගෙන එන දේවල් වල ස්වභාවය තමයි ඔතන තියෙන්නේ. තර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හරි කියන්න, හැබැයි කියන්න කල් දැනගන්න, සුදුසු වෙලාව දැනගන්න. සුදුසු වෙලාවෙදි කියන්න එපා. මොකද කිව්වා කියලා වැඩක් නැහැ. ඔන්නෝයි කියන කතාව අපි ටිකක් ප්‍රතිපදාව පැත්තට පොඩ්ඩක් යොමු කළා අරගත්තොත් දැන් අපි දන්නවා මේ වචනය කියන එකට, මේ කතාවක් බිඳෙන්න වචනයක් කියන එකට මූලිකම පදනම තමයි මේ විතක්ක විචාර කියන දෙක. කොහොමද ඕක අඳුනලා දෙන්නේ? අපි මෙහෙම කියමු. කණ්ණාඩිය දිහාවට බලනවා. බැලුවා මොකද වෙන්නේ? අන්නේ බැල්ම බලනවා. බැලුවාම පේනවා මෙහෙම පිස්සෙක් ඉන්නවා කණ්ණාඩියේ. අනේ යම් කිසි විදියක දට්ටික හොඳට මැදලා තිනවා, කොණ්ඩේ නම් පීරලා නැහැ, නහයේ හොටු කෑල්ලක් හිම නැහැ කියලා දේවල් ටිකක් පේනවා. අන්න ෆන්ක්ෂන් එක බැල්මක් බලනවා. බැලුවාම පේනවා. රර ඒ දඬු ද බල්ලාගෙන කියන්නේ මස් කෑල්ලක් උස්සගෙන බල්ලෙක් ඒ දඬා කරහා යන්නවලු. යකෝ වන්න තව බල්ලෙක් තව මස් කෑල්ලක් අරගෙන වතුරේ ඉන්නවා. පොඩ්ඩක් ගොරවල බැලුවලු. අප්පා ඌත් ගොරවනවා. අන්න මොකද වෙන්නේ? තමුන් යම්කිසි අවධානයක් ඒක දිහාවට යොමු වෙනවා. ඒ උනුනහම දේවල් පේනවා. කණ්ණාඩියක් ඉස්සරහා බැලුවාම තමුන්ගේ රූපේ අංග පේනවා. ඒ කොටස් කොටස් පේනවා. අන්න ඒ වගේ විතක්ක විචාර කියන දෙක, මේ දෙක තමයි අපේ ඕනම දෙයකට කතන්දරයක් ගෙතෙන්න හේතු වෙන දේ. එතකොට ඔන්න අපි හිතමු තමුන් කොහෙට හරි යනවා. ගිහම ඔන්න කඩවසන් තරුණෙක් තරුණියක් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ දිහාට අවධානය යොමු වෙනවා, නැත්නම් යොමු කරනවා. කරාට පස්සේ අන්න යම් කිසි විදියක තොරතුරු ඉස්සර ටිකක් පේනවා. අප්පා ලස්සන කොල්ලෙක්, ලස්සන කෙල්ලෙක් කියලා ඔන්න ඉතින් කතන්දරයක් ගොඩ නැගෙනවා. ඕක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕක දවස පුරාවට ක්‍රියාත්මක වෙනවා. කෙනෙක් වචනයක් කියනවා. ඔන්න ඔන්න ඒ දිහට අවධානය යොමු කරාම ඔන්න කුණු ආර්පයක් ඇහෙනවා. යකෝ මටද මෙහෙම කියන්නේ කියලා ඔන්න මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය විතක්ක විචාර කියන දෙක භාෂා ව්‍යවහාරයේ මූලිකම පදනම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඕක මත පදනම් වෙලා තමයි මේ මහා භාෂාවක් ගොඩනැගිලා එන්නේ, මහා කතන්දරයක් ගොඩනැගිලා එන්නේ. ඉතින් මොකද වෙන්නේ? හැබැයි මේ ප්‍රතිපදාවටත් එයාම අරගන්නවා. කටුකුරුන් දෙසයින් වහන්සේ කියනවා මෙන්න මේ දෙන්නව රජයේ සාක්කිකාරය කරගන්නවා. මේ දෙන්නව රජයේ සාක්කිකාරය කරගන්නවා. ඒ කර ගැනීම තුලින් තමයි මේ නඩුව විසඳන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද හේතුව සෙට් එකම එකතු වෙලා මේ අපරාධෙට ඇසින්දුටු සාක්කි නෑ. ඒතර කොහොමද මේක මේ දඬුවම් දෙන්නේ? අර දෙන්නට සමාව දෙනවා. ඒ දෙන්න රජයේ සාක්කිකාරය කරගන්නවා. ඒ කරගෙන යම්කිසි විදියක වැඩේ විසඳනවා. වැඩේ විසඳනවා. අර හෝකන්දර 90 ගණන් වල වෙච්ච එකක්. අර සය පුද්ගල ඝාතන මිනිමරුන් නඩුවක්. යාද මතක නැහැ. අපි ඉස්කෝලේ යන කාලේ පුදුම නිකන් රටම හෙලිලා ගියා ඒකට. උදේ ඉඳලා හවස් වෙනකන් මේ මහා වත්තක් මැද්දේ අක්කර 8ක් 10ක් වත්තක් මැද්දේ අන්න මේ තරහකාරයෝ ටිකක් ඒ ගෙදෙට්ට වැදිලා ඒ ගෙදර 6 දෙනෙක් එනකන් එනකන් බලාගෙන ඉඳලා 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 දවස පුරාවට මරනවා. යන ළමයි රේප් කරනවා. එහෙම කළා මරනවා. බොහොම විවේකයෙන් අර මලමිනි ළඟම වාඩි වෙලා පුටුවල අරක්කු බිබි සිගරට් බිබි අන්න කල්ගත කළා. දවසේ වැඩ අහවර කරන රෑ 8 වගේ වෙනකොට අවසානේ වැඩට ගිහිල්ලා ඉඳින කොල්ලත් මරලා ඉවර කළා. මහා විශාල වත්ත කවුරුත් නැහැ, සාකි දෙන ඇසින්දිරු සාකිකාරයෙක් නැහැ. ගන්න එකවද අන්න සිගරට් ඇදපු එකෙක්, පහන අල්ලපු එකෙක්, ගිහිල්ලා මොන මොනෝ හරි බඩටත් දාගෙන ආපු එකෙක්, ඌට සමාව දීලා ඌ රජේ සාකිකා ඌ කියනවා ආ මේ ගොල්ල තමයි මැරුවේ, මෙන්න මේ විදියට මේ දූෂණය කරා, මේ විදියට යකඩ පොළ වලින් ගැහුවා, මේ විදියට බෙල්ල දෙල දාලා එල්ලුවා, මේ විදියට පිහියෙන් යනවා කියලා අන්න ඌ සාකි දෙනවා. ඒකට අනිත් ටික ඔක්කොම අන්න අර වරදට හසු වෙලා දඬුවමකට ලක් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරනවා මෙතන. එතකොට අන්න මේ දෙක අල්ලලා මේ දෙක අපි යොමු කරනවා. හරි, අර වගේ අයාලේ යනවා වෙනුවට මෙන්න මේ විදියට අන්න ඇවිදින්න, ඇවිදින ගමන් බලන්න මේක යොමු කළා. අන්න එතකොට ඇවිදිනවා කියන බැල්ම හෙලලා බැලුවාම ඔන්න කකුල් බිම වදිනවා, වැලි පෑගෙනවා, විලුඹෙන් විලුඹට බර මාරු වෙනවා දැනෙනවා. වාඩි වෙලා ඉන්නවා කියන අදහස යොමු කළ බැලුවාම අන්න හුස්ම දැනෙනවා. ඇතුල් වෙන පිට වෙන හුස්ම දෙක අතර වෙනස දැනෙනවා. උණුසුම් සිසිලස දැනෙනවා. ඒක අහු වෙනවා. අන්න ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ කරනවා. මේ විදිහට නැවත නැවත යොමු කරනවා. ඒ යොමු කරන්න යොමු කරන්න දැන් අර එළඹුමක් තියෙනවා, එල්ල කිරීමක් තියෙනවා. ඒ එල්ල කිරීමට දේවල් අහු වෙනවා. ඔහොමනේ ඔක යන්නේ. එතකොට ටිකක් ටිකක් මේ ප්‍රතිපදාව ඉදිරියට යනකොට මේ තැනත්තට තේරුම් ගන්න පුළුවන් අන්න අර එල්ල කිරීම, අර විතක්ක කියන යොමුව නැතුව වුණත් මේ ਵਿਚාරයක් තියෙන්න පුළුවන්. අපි හිතමු එල්ල කිරීමක් නොකර ඉඳියොත් මොකද වෙන්නේ? අන්න එතකොට සද්ද එනවා. ඊළඟට රූප පේනවා, හිතවිලි එනවා, හුස්ම වැටෙනවා, පියවර වදිනවා කියලා ඔන්න ඔය විදිහට අන්න එල්ල කිරීමක් නැතුව වුණත් විචාරේ වැඩ කරනවා. එතකොට මුලින් 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 අර විදියට විතක්කයෙන් එල්ල කළා. ඒ එල්ල කිරීමෙන් දකින තොරතුරු අනුව ප්‍රතිපදාව කරාට මොකද ටික කාලෙකින් අන්න එල්ල කිරීම නැතුවත් මේ තොරතුරු ඉස්මතු වෙලා එනවා. විචාර ඉස්මතු වෙලා එනවා. අර විදියට හුස්ම දැනෙනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, ඇඟ තුලින් වේදනා දැනෙනවා. නැවත නැවත ඒ විදිහේ ගලණයක් පවතිනවා. ඒ ගලණය අපි පාලනය කරන්නේ නැහැ. නමුත් ඒ ගලණය පවතිනවා. අන්න මොකද උනේ? එකක් හැලුවා, එකක් හලලා අන්න යම්කිසි විදිහක අර ගමන දැනගැනීමේ ක්‍රියාවලියක් දවට යනවා. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්න මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතිවදාවේ ඉදිරි ගමන ගැන මේ කියන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න මොකද වෙන්නේ? යන්න මේ තැනතර තේරෙනවා යම් කිසි දිහක විවේකයක් පහසුවක් තුල මම ගල් ගත කරනවා. අර දේවල් ඉදිරිපත් වෙනවා. ඒ දේවල් වල විස්තර මට පේනවා. අනු පෙරුණට මොකද ඒ දේවල් රඳන්නේ නැහැ. අර නිකම් මහා කෝල ගෑවුණා වගේ රඳන්නේ නෑ. ඒ වෙනුවට නිකන් පොල් තෙල් ගෑවිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ අතරේ මම විවේකයෙන් යම් කිසි විදියක සමහර විට ඇඟ පුරාවට නිකන් අර ගූස් බම්ස් කියන්නේ. අර නිකන් ඇඟ නිකන් ඊරිගඩු පිපිලා නිකන් කුල්මත් වුණ ස්වභාවයක්, ශක්තියෙන් පිරිච්ච ස්වභාවයක් වගේ එකක් එක්ක අර දේවල් නික්මිලා නික්මිලා යනවා. අන්න මේ ප්‍රතිපදාව ඉදිරිය බලන්න. අර ධ්‍යාන භාවනාවක මේ දේවල් එකින් එක අතාරින්නකොට ධ්‍යාන ටික 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 සියුම් වෙලා යනවා කිව්වා වගේ, අන්න මොකද වෙන්නේ, මේ ප්‍රතිපදාව තුලත් යම් කිසි සියුම් වීමක් තියෙනවා. ඒ සියුම් වීම ප්‍රතිපදාව ඉදිරියක්. අර විදියට ඉලක්ක කරලා බැලීමක් තමයි මුලින් කරන්නේ. නමුත් ඒ ඉලක්ක කිරීම නැතර උනත් බැලීමක් තියෙනවා. ඒ බැලීම නැවත 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 ඒ දෙනකොට මොකද වෙන්නේ, මේ දැනතර තේරෙනවා. අර දේවල් තියුණාට මොකද, ඒ දේවල් බැලුවොත් පේනවා. එහෙම නැත්තම් ලොකු අවධානයකට අහුවෙන්නේ නැහැ. දේවල් කට්ටිය එක එක ඒවා කියනවා. කිව්වට මොකද, එහෙම ලොකු අවධානයක් යන්නේ ඕනම් බලන්න පුළුවන්. බැලුවොත් පේනවා. හුස්ම දිහා අවධානය යොමු කරොත් අන්න හුස්ම තියෙනවා, විචිත්‍රව තියෙනවා. හැබැයි ඒකට අවධානයක් යොමු වෙන්නේ නැහැ. මම මේක ඇතුලේ නිකන් ඔහේ වැටිලා ඉන්නවා. අන්න මොකද එන්නේ, විචාරෙත් යම් පමණකට හැලිලා ගියා. දැන් තියෙන්නේ අර විවේක ගතිය විතරයි. ඒ විවේකෙත් තව ටිකක් වෙලා යනකොට බහැලා ගිහිල්ලා යම් කිසි දිහක නිකන් අර වැංගේ තියුණ අර එනර්ජි එක පොඩ්ඩක් අඩු වෙලා විවේක වෙලා ගිහිල්ලා ඒ වෙනුවට නිකන් ඔහේ ඉන්න ගතියක්, එක්තරා විදියක මහා කම්මැලි ගතියක්, මොනවාවත් දාලා පුරවන්න බැරි තරම් හිස් තැනක් වගේ දෙයක් අන්න දැනි දැනි තියෙනවා. අන්න මොකද වෙන්නේ, අර පීති සුඛ කියන ඒවත් පොඩ පොඩ පහ වෙලා ගිහිල්ලා යම් කිසි උපේක්ෂාවක් දිහාවට මේ ගමන ගියා. යම් කිසි දෙයක විවේක ගතියක් තුල තමුන් ගත කරනවා. අවශ්‍ය නම් ආපහු පස්සට ගිහිල්ලා බලන්න පුළුවන්. ආ බෑ, හුස්මක් තියෙනවා. හුස්මක් තියෙනවා. ආ සද්දක් තියෙනවා. මේ දේවල් තියෙනවා. හැබැයි එහෙම ලොකු අවධානයක් නැහැ. ලොකු කරදරයක් නැහැ. වෙනදාට මම කෑ ගහනවා, මේ ළමයි සද්ද කරනවා මට භාවනා කරන්න බෑ, මේ පාරේ වාහන යනවා භාවනා කරන්න බෑ, මේ යකඩ වලින් තලනවා මට භාවනා කරන්න බෑ කියලා කෑ ගහනවා. නමුත් අද දවසේ තැලුවත් මතකයි, යම් 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 කට්ටිය කතා කරත් මතකයි, වාහනත් ගියා වගේ මතකයි. නමුත් ඒ දේවල් මට බාධාවක් වුණේ නැහැ. නැකිට්ටට පස්සේ ඔන්න මතක් වෙනවා පහුගිය ටිකේ මොන මොනවාද ටිකක් තිබුණා තමයි. හැබැයි මගේ වැඩේ කෙරුණා. අන්න මොකද වෙන්නේ, ප්‍රතිපදාවක ඉදිරිය. ඕක තේරුම් ගන්න කැමති නැත්නම්, ඕක බාර ගන්න කැමති නැත්නම් හැමදාම ඉතින් විචක විචාර කර කර ඉඳිය හැකි. ආ හුස්ම තියෙනවා, මෙහෙම තියෙනවා, හුස්ම බලනවා, අරහෙම බලනවා කියලා ඉඳිය හැකි. ඉතින් කමක් නැහැ. මොකද නොකර ඉන්නවට වැඩිය හොඳයි ඉතින් ඇත්තටම. නමුත් ඉතින් අර නියම අස්සන්න නෙලා ගන්නේ නැහැ. නියම අස්සන නෙලන්න කැමති නැහැ. අර හරකගේ ඉස්සරහා කැල්ල බාරගත්තා වගේ තමයි. ආ ඉතින් පුන්නංකුත් කවනවා, තනකොළත් කවනවා, ඒ වැඩ කටයුතු ටික ඔක්කොම කරනවා. හැබැයි ඉතින් අර ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැහැ. මොකද අනිත් කැල්ල පස්සේ කැල්ල වෙන එකට නේ අරගෙන තියෙන්නේ. ඌ කිරි දොවා ගන්නවා, ඌ ගොම ටික ගන්නවා, ඌ ඒකෙන් වෙන්ඩරු හදනවා, නම්මනම් හදනවා. පැටියෙක් කමුණොත් ඒකත් ඌම අරගන්නවා. අන්න අපි දන්නේ මේ අස්සන්න නිවැරදිව නෙලා ගන්න. යෙදෙනවා බොහොම බොක්කෙම්ම කරනවා. කළාට මොකද, අර ප්‍රතිපදාව ඉදිරිය බාර ගන්න සූදානම් නැහැ. ඒ විශ්වාසය නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. විශ්වාසය නැති ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකේ යම් කිසි දෙයක් තමුන්ට ලැබෙනවා නම් ඒ ලැබුණ බව, ඒ ලැබිනු දේ පරිභෝග කරන්න විශ්වාසයක් නැත්තම් මොකද්ද ඇති වැඩි? වැඩක් නැහැනේ. වැඩක් නැහැ. අර කතාවට කියන මොකද්ද, මේ හාමුදුරු කෙනෙක් ආගන්තුකයට උදව්වක් කරනවා. මේ කාන්තාර කතාවක්. ආගන්තුකයට උදව්වක් කරනවා. එතකොට මේ ආගන්තුකයා මේ අපිටම මායාකාරයෙක් වගේ එකෙක් තමයි එන්නේ. ඉතින් මේ අමාරු කාලෙක මේ විදිහට මේ පන්සලේ ඉඳපු මේ පූජකයා මට උදව් කරා. ඉතින් කියනවා, මෙන්න මේ රත්තරන්. මෙන්න රත්තරන් කුටියක්. ඔබ මේක තියාගන්න. මේක ඔබ මේ ආගන්තුකයන්ට දක්වන සත්කාරය සඳහා. මේක මගෙන් පොඩි තෑග්ගක්. මේ මෙච්චර මේ දුර්භික්ෂ පාරක මේ වගේ දුර ගමනක් යන කෙනෙක් ඔබෙන් තමයි වතුර ටිකක් හරි බොන්නේ. එතකොට ඔබ මේක තියාගන්න. කියලා මහා රත්තරන් කුඩියක් අර මනුස්සයාගේ අතට දෙනවා. එතකොට මේ පූජකයා කියනවා මම ආගන්තුක සත්කාර දැක්වුවා නම් තමයි ඇත්ත තමයි සත්‍ය තමයි. නමුත් මේ ලබා දුන්න තැග්ග මගේ සත්කාරේ ඉක්මවලා ගියපු දෙයක්. මගේ සත්කාරයට වැඩිය බොහොම වටිනා දෙයක්. ඒකින්ද මම මේක බාර ගන්න එක පිළිබඳව මට ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට අර මායාකාරයා කියනවා ඔහොම කියන්න එපා. ඔහොම කියන්න එපා. මොකද මේ ස්වභාව ධර්මය අහගෙන ඉන්නවා. ජීවිතේ ඔක අහගෙන ඉන්නවා. ඔක අහගෙන ඉඳගෙන ඔබට ඊළඟ පාර අඩුවෙන් ලබා දෙවි. ඒකින්ද ඔහොම කියන්න එපා. අන්න මොකද්ද මේ කියන්නේ? විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් විතර තියෙන්නේ. විශ්වාස නම් මම මේකට සුදුස්සෙක් කියලා. අනේ එච්චරයි. එච්චරයි. මම මේක වැරදි විදිහකට උපය ගත්තේ නැහැ කියලා සුදුසු නම් විශ්වාස නම් එච්චරයි. ඒක නැත්තම් ඉතින් මොන දේ කරත් දෙයෝ නිවන හම්බුණත් බාර ගන්න සූදානම් නැහැ. මොකද කියනවා මං වගේ මේ පාපකාරයෙක්ට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා කියනවා. අන්න ඒකින්ද කියනවා නිවන් දැක්කා කියන විශ්වාසය දිනු වෙනකන් නිවන හම්බුෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ විශ්වාසයට පස්සේ තමයි නිවන හම්බුෙන්නේ. අමුතු ජෝක් තමයි ඔය ඉතින්. නිකන් අර නිකන් කුචු කවාගෙන hina වෙන්න පුළුවන්. එපමණකට අමුතු විදිහ ප්‍රතිපදාවක් මේක. ඒතොර නිවන් දැක්කා කියන සැක සංකා නැති වෙලා විශ්වාසය දිනු වෙච්ච දවස නන්න ඌ සෝවන් වුණා. ඉස්සෙල්ල විශ්වාසය දිනු වෙන්නේ. එතකොට බලන්න අපි මේ සැක සංකා කරමින් අයියෝ අර සිතුවිල්ලක් ආවා මේකක් ආවා කාම සිතුවිල්ලක් ආවා කියලා මේ නගන විලාපේ. එහෙම අවශ්‍ය නැහැ. අන්න මේ ආව දෙ මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ඒ වගේ දෙයක් ආවා කියලා එච්චර බය වෙන්න ඕනේද? නෑ ඒවා ඇවිල්ලා යනවා. ඕක එච්චර ඇඟේ ගා ගන්න දෙයක් නෑ. මේ ඇඟේ පාතේ වේදනාව තිබුණා කියලා නිකන් මේ 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 නිකන් ස්පිරිතාලේ දුවන්න ඕනේ නෑ එකපාරට. පොඩ්ඩක් නිකන් ඉඳලා බලන්න. එතකොට තේරෙනවා ආවට මොකද බහලා යනවා. දැන් එදා කෙනෙක් කියනවා මොකද්ද මේ විදිහට මේ ඇඟේ වේදනාවක් ආවා. එතකොට ඔබ වහන්සේ මට කිව්වා වේදනාවක් ආව පමණින් නැගිටින්න එපා පොඩ්ඩක් ඉඳලා බලන්න. මොකද වේදනාවේ තියෙන පොඩි මැජික් එකක්. පොඩි ට්‍රික් එකක්. ඉන්දියොත් ඒක දැක ගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඉතින් මමත් ඉඳලා බැලුවා. ඉඳලා බලනකොට මට තේරුණා අර වේදනාව ටික වැඩි වෙලා ගිහිල්ලා එකපාරට නිවිලා ගියා. මට හිතුණා මේ හාමුදුරුව කිව්ව මැජික් එක වෙන්නේ නැති මේ වේදනාවේ තියෙන ට්‍රික් එක වෙන්නේ නැති මේ කියලා මට එකපාරට අදහසක් මතුණා. දැන් මට ඊළඟ දවසේ ඒක ආවට සැලෙනෝනේ නැහැ. මම දන්නවා මේකේ වෙනස. මම ඊළඟ දවසේ මට ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. අන්න මොකද දැන් විශ්වාසයක් දිනුනා. අන්න මේ විදිහේ ගමනක් ගැන මේ කියන්නේ. එතකොට දවසක විශ්වාසය දිනුනොත් මේ නිවන කියන දේ මට ලැබෙන්න සුදුසුයි කියලා. අන්න ඒ විශ්වාසය මතර වදනම් වෙලා ඒ තැනත්තා ඒක සාක්ෂාත් කරගන්නවා. ඒක නිකන් කියන්නේ සැක සංකා දුරු වෙන්න ඕනේ. ඒකයි ප්‍රශ්නයි ප්‍රකාශය අතර වෙනස අපි නිතර පෙන්නන්නේත් ඒකයි. සමහර විට ප්‍රශ්නමයි පටන් ගත්තේ ඉඳලා අරක කොහමද හම්ද මේක කොහමද තව එකක් තියෙනවා මම පොඩක් ලියාගෙන ආකෝ. ආ මේ හරි තියෙනවා. ගිහලා ඔන්න තව එකක් ගැන කියනවා. කවදාත් ඉවරේ නෑ ටිකක් ඕක. නෑ ඔයා ওই ප්‍රශ්න තීද්ධිය ඕක කරගෙන යන්න කවට කැමති නෑ. බෑ එහෙම වෙන්න බෑ උත්තරයක් හම්බ වෙන්න ඕනේ කියන අදහසෙන් තමයි ඉන්නේ. නෑ පොඩ්ඩක් කල්ලා බලන්න. එතකොට ප්‍රශ්න තමයි අහෝසි වෙන්නේ. අන්න විශ්වාසය දිනු වීම තුලින් මේක අමුතු විදිහේ ප්‍රතිපදාවක්. ඒ වගේ ප්‍රතිපදාවක් ඒක සඳහා යෙදිලා ඉදිලා බලන්න ඕනේ. කොහොමද මේ ප්‍රතිපදාව තුලින් මම මේ කියන විදිහට මේ ප්‍රශ්න අහවර වෙලා යන්නේ. මේ විශ්වාසය දිනු වෙන්නේ. හරි කියනවා. මේ ඔහොම කියන්න එපා. මොකද ලෝකේ මේ ජීවිතේ අහගෙන ඉන්නවා. මේ සබහා ධර්මය අහගෙන ඉනවා. ඊළඟ පාර ඔයාට අඩුවෙන් දේවි. ඊළඟ පාර ඔච්චර ලොකු රත්තරන් කුට්ටියක් හම්බ වෙන එකක් නෑ. මොකද ඔයාගේ විශ්වාසය නැති ඉඳලා. තේනේදී ගමනක් ගැන තමයි මේ කියන්නේ. ඒ ගමන අපි ගමන් කරනවා කියන්නේ ඒකම නිහඬ බණක් බවට පත් වෙනවා. වෙන වචන කියන්න ඕනෙත් නෑ. ඒ පුද්ගලයා ආශ්‍රය කරත් එතන අතර දෙන්න මොකක්ද අමුතු ভাইබ්‍රේෂන් එකක් තියෙනවා මෙතන. මට තේරෙන්නේ නෑ. නමුත් මම මේ එහෙම එකක් දකිනවා. අන්නර දෙවිවරු මල් පෙති හලනවා. ඔබ වහන්සේ අපිට බණක් කිව්වා. මොකද්ද කොහෙද මම කෝ? ආ නෑ නෑ ඔබ වහන්සේ කිව්වෙත් නෑ අපි ඇහුවෙත් නෑ. ඒක තමයි මේ නිවීම පිළිබඳ නියම බණ. ඒක තමයි මේ 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 කරදර නැති තැනකට යන නියම බණ. අනේ බුදුරජාණන් වහන්සේත් කියනවා මේක නොකිය ඉන්න, මේක නොකියන්න හික්මෙන්න, මේක කියන්න හැබැයි ඒකත් කියන්න කල් දැනගෙන කියන්න. අනේ එතකොට නිහඬ බණකට තමයි වැඩි වැඩියෙන් ආරාධනා කරන්නේ. ඒ නිහඬ බණ ඇහෙනවා, බය වෙන්න එපා, ඒක ඇහෙනවා. ඒක ඇහෙන කල් යනවා. ඉතින් ඒ කාලේ ඉවසන්න බැරි නම් ඉතින් ඒ තැනැත්තට ඉතින් ප්‍රතිපදාවකුත් බෑනේ. ඇහෙනවා, ඒ බණ ඇහෙනවා, ඇහෙන්නේ කාලෙකින්. ඒ කාලේ වෙනකන් ඉමු. අනේ එතකොට ලෝකෙ නිකන් අර නතු වෙලා එනවා. නිකන් ටච් කරන්න විතරයි තියෙන්නේ. අන්න මහ පොළොව කම්පණ වෙනවා. අන්න උඹට සාක්කින හේවි ඔන්න ඉන්නවා සාක්කිය. මහ පොළොව සාක්කි දෙනවා. මහ පොළොව සාක්කි දෙනවා මම මේකට සුදුසුයි. මේ බුද්ධත්වයකට සුදුසුයි. අන්න විශ්වාසයේ පමණ බලන්න. මහ පොළොව සාක්කි දෙන පමණට විශ්වාසය දිනු වෙලා පොඩි ටච් එකයි දෙන්න ඕනේ. අන්න මාරය වුණත් අතුරුදස් දහන් වෙනවා. මොකද වැඩක් නැහැ. තවදුරටත් මේක පස්සේ ලොල වැඩක් නැහැ. අන්න ආලෝකයක් පහළ වුණා, එළියක් පහළ වුණා. ඉතින් ඒ වගේ ආලෝකයක් එළියක් සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එවනම් තාමත් කාලෝචිත යෝගාවචරින් සඳහා තාමත් වටිනා කියන ධර්ම දේශනාවන් හැමදාමත් සිදු කරන ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැවත නැවත වතාවක් තෙරුවන් සරණ වහන්සේට ප්‍රාර්ථනා කරන අතර ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් චම් කාටරිගෙනට ප්‍රශ්නයක් තියෙන නම් මේ අවස්ථාව ලබාගෙන උන්වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්
ස්වාමීන් වහන්සේගේ දේශනේ හැමදාම වගේ අදත් ප්‍රායෝගිකව මේ වැඩි කරන්න කොහොමද, මේ ගමන යන්නේ කොහොමද කියන එක තමයි වහන්සේගෙන් විතරම ඇහෙන්නේ. මාසල් බොම්පින් දැන් කෙනෙක් වැරදි වැඩක් කරනකොට තව කෙනෙක් අදගෙන යන්න එපා වගේ, හොඳ වැඩක් කරනකොට තව කට්ටිය අදගෙන යන එක හොඳයි නේද කියලා මට හිතෙනවා. ඒ ගැන වහන්සේගේ අදහසක් දේශනා කරන්න පුළුවන් නම් බොහොම ප්‍රයෝජනයි.
ඔය ඇත්තටම ඉතින් මේ හොඳ පැත්තට ඉතින් යමු හොඳයි. ඒකනේ සාමාන්‍ය ඔය කියන්නේ දැන් දානයක් දෙන එක ගැන කියනවා. දානයක් දෙන්න පුළුවන්. දානයක් දෙන්න යාට තනියෙන් දෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයා ගිහිල්ලා මොකද කරන්නේ? අනේ ගෙයින් ගෙට ගහලා කියනවා මේ 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 විදිහ දෙයක් මම බාරගෙන තියෙනවා. ඔබ කැමති නම් ඇවිල්ලා හවුල් වෙන්න. මේ විදිහ දෙයක් මම කරනවා. ඔබ කැමති නම් ඇවිල්ලා හවුල් වෙන්න. අර මිනිස්සු සමහර විට වැරදි බැල්මෙන් බලන්නේ. තමුසේ මොකටද ඔය බෑ කරන්න බැරි දේවල් බාරගත්තේ? ඔන්න ඉදී බැල්මකින් බලනවා. මේ 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 රසාවක් නැතුව ඉන්න එක මේ බුදුන්ටයි මුළු සංඝයාටමයි ඔක්කොටම දාන දෙන්න දීලා පාර අරගෙන තියෙන්නේ කියලා කියනවා. හැබැයි මේ මනුස්සයා සැලෙන්නේ නැහැ. හිත හිත මේවා කරගන්නේ නැහැ. හිත අපි කියන්නේ හිත පළදු කරගන්නේ නැහැ. හරි. ඊළඟ ගෙදෙට්ට යනවා. ඉතින් අන්න ඔය වගේ ඒ වගේ එකක අනිසංස බොහොමයි. අන්න කියනවා මේ මේ වස්තු සම්භාර ලැබෙනවා. හැබැයි ඒ වගේම අන්න මේ යම් කිසි විදිහක පරිවාර සම්පතිත් ලැබෙනවා. ලොකු පුත්‍රයෝ, ලොකු විශාල පවුල් ඉන්නවා, ඥාතියෝ ඉන්නවා, ඕන දෙයකට පිරිස් ඉන්නවා. ඒ වගේ වස්තු සම්භාරල් ලැබෙනවා. අන්න අර පිරිස් දානේ දීම සහ දානේට පිරිසක් හවුල් කර ගැනීම අතර වෙනස තමයි කියන්නේ. ඉතින් ඒවා ඒ විදිහටම වැඩ කරනවා. නරක පැත්ත වැඩ කරනවා වගේම හොඳ පැත්තත් වැඩ කරනවා. ඒකයි මං කිව්වේ කෙනෙක් ඇදගෙන යන්න එපා. තමුන් තනියෙන් ගිහිල්ලා අඩුපාඩු තියනන් තමුන් කරගන්න. නමුත් වෙන කෙනෙක් ඇදගෙන යන්න එපා. මොකද ඌ කොහේ ගිහිල්ලා නතර වෙයිද කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ නරක පැත්තනේ. ඒ වගේම ඉතින් හොඳ පැත්තට ඒ වගේම ආනිසංස තියෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් වෙන්න පුළුවන් අපි සමහර විට මේ යන්නේ. ඉතින් කොහොම කොහොම හරි කවද කවද හරි නිකන් එකතු වෙලා ගමන් කිරීමක්. මේ වැඩි පිරිසකගේ මුණ දැකලත් නැහැ. දැන් උදේ මාත්‍ය වුණත් කටහඬෙන් මං ඉදා ඉන්නේ තරුණේ කියලා. බලනකොට තරුණම නෑලු. ඉතින් ඒක තමයි වැඩි. ඉතින් එහෙම ඉතින් ඉඳියාම ඉතින් අර නිකන් 아무තු කනෙක්ෂන් එකක් නෑ තියෙන්නේ. දැන් නිරෝෂණ ඇවිල්ලා මේ ඉතින් ওই කොටයක් දෙකක් ඇදලා කොණ්ඩත් අප්සෙට් කරගෙන ගියා. ඉතින් එතකොට දන්නවා ටිකක්. ඉතින් අපි මේ කොහෙද හම්බෙලා කොහොම කනෙක්ෂන් එකක්ද කියන කියන්න බෑ. නමුත් මොකද්ද ඔය එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ. ඒක තමයි මේ නිවැරදි ප්‍රතිපදාව කියන්නේ. ඉතින් හොඳ දෙයට ලෝභ වෙන්න එපා. සමහර අය කියනවා එහෙනවා මේ මම මේ සතිය පුරුදු කරනවා. හැබැයි මං කාටවත් කියන්නේ නැහැ. මොකද මම වැරදි දෙයක් කිව්වොත් ඒකින් තමයි කියන්නේ. නමුත් අර හොඳ දෙයට තමයි අපි ඔහොම ලෝභ. හොඳ දේවල් වලට තමයි මේ ලෝභ කරන්නේ. නෑ හොඳ දෙයට ලෝභ කරන්න ඕනේ නෑ. සුදුසු අවස්ථාවේදී හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන නිග්‍රහයක් ගැනනේ මෙතන නම් කතා කරන්නේ. රහසක් නිග්‍රහයක් වගේ දෙයක් ගැන. ඉතින් අර සුදුසු අවස්ථාවේදී පොඩක් දීලා බලන්න ඕනේ. ඒ දුන්නට පස්සේ ඒකට ලෝභ වෙන්න ඕනේ නෑ. මොකද පව් කරනකොට කවුන්ට් නෑනේ, ඔහොම කවුන්ට් නෑ. එදාට ලෝභත් නෑ. ඒවට ඔහොම නෑ. පාප මිත්‍රාශ්‍රයට ඔහොම ලෝභ නෑ. වරෙන් මචං සොට් එකක් දාන්න කියලා කියන්නේ අපි ලෝභ නෑ නේකට. නිකන් අරන් දෙන්නේ පළවෙනි එක නිකන් දෙන්නේ. හැබැයි මේ වගේ දෙයකට ගියාම කියනවා මම සතිය කියලා දෙන්න මට බයයි, මොකද වැරදුනොත් කියලා. පුළුවන් විදියට කියලා දෙන්න තියෙන්නේ. දැන් අර එදා පොඩි දරුවෙක් කියනවා මොකද්ද, මම මේ විදියට යාළුවෙක් ඇවිල්ලා ගෝලෝ, යාට ඔළුව හරි අමාරුයි, ප්‍රශ්න වැඩි, මේ ඉන්න බෑ, මේ මොකද්ද දන්නේ නැහැ, මේකට විසඳුම නේද කියලා. මං ඉතින් කිව්වලු මේ සතිපාසල කියලා එකක් තියෙනවා, කැමති නම් ඔයත් පොඩක් කරලා බලන්න කියලා. අන නියම මේ අවස්ථාවේදී කට ගහලා තියෙනවා. ඉතින් මේක කරලා බලලා මේක කියනලු, අම්මෝ මෙහෙම ඉන්න පුළුවන් නම් දවසම ඉන්න පුළුවන් නම් ඒත් හොඳයි. එච්චරට අමුතු විවේකයක් පහසුවක් දැනෙනවා. මොකක්ද දන්නේ මේ නේද, එහෙම ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා. අන සුදුසු වෙලාවේදී යම් කිසි විදියක අවස්ථාවක් ලැබල දුන්නේ. ඒකට ලෝභ වෙන්න ඕනේ නැහැ. පව් කරන්න, වැරදි වැඩ කරන්න ලෝභ වෙන්න, හොඳ වැඩ වලට ලෝභ වෙන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එහෙම කරගෙන යන්න.
එහෙම ස්වාමීන් වහන්සේ ඉවසන්නේ. නිරෝෂ මා කල්පනී සුරංගී ප්‍රශ්න වලට ඉදිරිපත් කරලා තිනවා.
ඔව් ඔව්. කල්පනීට අවස්ථාව ලබාද.
Thank you. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය නේ මට මේ කියන්න හිතුණා. අර කිව්වනේ පාප මිත් මොනවා වැරදි වැඩක් කරන්න යනකොට එක්කෝ තනියෙන් යන්න, කවුරුවත් අදගෙන යන්න එපා. එහෙම නොකරොත් එහෙම ඒවට එන කන්සිකුවෙන්සස් විදිහට පළවෙනියට මහම්බෙනෙක් වෙනවා, මේ පාප මිත්‍රෙක් වෙන්න පුළුවන් එහෙම කියලා. මට හිතෙනවා ඒ කතාව ඇත්ත කියලා. මොකද මගේ ජීවිතයේ අත්දැකීම් වලින්, මොකද මම සාමාන්‍යයෙන් හරිම මේ පුංචි කාලේ ඉඳන් ඕන කෙනෙක් එක්ක කතා කරන හරිම සෝෂල් බටර්ෆ්ලයි. එතකොට මට හම්බෙලා මට සෑහෙන්න හම්බෙලා තියෙනවා එක එක විදිහේ යාළුවෝ, අයිස් ගහන හෙරොයින්, ඒ දකලා තියෙනවා එහෙම කරන. හැබැයි මට ඉස්සර ඉඳන්ම තිබිච්ච දෙයක් තමයි ප්ලෑන් කරලා අපි දැන් ක්ලාස් කට් කළා මෙහෙම මං හරි අනිත් එක මම මේ එහෙම එක විදිහකට එහෙම ඉන්න එක්කෙනෙක් නෙවෙයි, එහෙම මේ හොඳ ළමෙක් නෙවෙයි කියන දේ එහෙම අහගෙන හිටපු මේ. එතකොට දැන් ප්ලෑන් කරනවා දැන් මේ දවසේ ක්ලාස් කට් කළා මෙහෙම වැඩකට යමුක, ඒ වුණාට කවදාවත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ හිටපු කිසිම දෙයකට ක්ලබ් එකට යන්න හොඳට ප්ලෑන් කරලා තියෙනවා මාසයක් විතර. කොහෙදෝ ගිහිල්ලා හොඳටම කකුල කැඩිලා හිටියා. යන්න බැරි වුණා මේ කොහෙත්ම. ඊට පස්සේ තව ගොඩාක් අවස්ථාවල කිසිම ඒ ප්ලෑන් කරපු දෙයකට කරගන්න බැරි වෙලා තිනවා. දවසක් ක්ලාස් කට් කළා, ඔහොම මොන හරි කරන්න ගිහිල්ලා මොනවත් තිබුණෙත් නැහැ. හොඳට හිටියා, උදේ ආහාරනකොට පණ යනකම් වුණා. එහෙම එහෙම මට හොඳට මට ස්වාමීන් වහන්සේ කලිනුත් ඔය වගේ දෙයක් කියවුවා. එතකොටත් මට හිතෙන දෙයක් තමයි මටත් එහෙම වෙලා තියෙනවනේ කියලා. එච්චර එහෙම දේවල් කරන යාළුවෝ හිටිය. අනිත් එක ඒගොල්ලෝ වුණත් එහෙම යාළුවෝ වුණත් අදටත් මේ මගේ කැනඩාවේ ඉන්න එහෙම අය වුණත් මම හොඳට දැකලා තියෙනවා. ඒ කියන්නේ මම කිව්වොත් එහෙම මම try කරන්න බලන්න ආසයි කියලා. නෑ නෑ නෑ, ඕක හරියන්නේ ඔයින් විදිහට ඉන්න කියලා එහෙම මට ගොඩාක් එහෙම වෙලා තිනවා. උදාහරණයක් විදිහට දැන් මම ඔය ලස්සන කොල්ලෝ හැමතත් ආසයි. ඉතල ඉස්කෝලේ යන කාලේ ඉතින් ඔය ලස්සන කොල්ලෝ හැම දැක්කාම ඉතින් දැන් යාළු වෙන්න එහෙම මේ එනවනේ. එතකොට ඉතින් උන්නේ කරුමි කියන්නේ එහෙම කොච්චර ලස්සන වුණත් අර මොකක් හරි ඇදයක් දකින්න මේ ආදරේ හිතන් ලව් වෙන්නේ. ලව් වුණත් වෙන්නේ මෙලෝ රහක් නැති බොන්නෙක් නැති එහෙම මේ මටත් වඩා අර හොඳ එක්කෙනෙකුට. ඒ කියන්නේ මම කියන්න හදන්නේ මට කොච්චර වැරදි වැඩ කරන්න හිතුණත් මගේ ජීවිතේ මම ආස වුණත් ඒවට මට අද වෙනකම් මට ඒවට chance එකක් හම්බෙලා නැහැ. කොටිම කියනවා නම් දැන් මං කැනඩාවේ මං ගොඩක්ම ආශ්‍රය කරන්නේ සුදු අය. ඒගොල්ලොත් දැන් ඒගොල්ලොන්ගේ කොහොමත් ඒගොල්ලන්ගේ හැටි, ඒගොල්ලෝ ෆ්‍රයිඩේ නයිට් බා එකට යන එහෙම කට්ටිය වුණාට ඒගොල්ලොත් මෙඩිටේට් කරනවා. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ මොකක් හරි එකක් තියෙනවා, මේ මොනවද මේ අපි අපේ ප්‍රතිපාදාවට නැතත් ඒගොල්ලොත් මේ හොඳයි. ඒ කියන්නේ ඒක මට හිතුණා, මම ඇත්තටම එතකොට ස්වාමීන් වහන්සේ කියපු හින්ද මට හිතුණා මම ඇත්තටම එහෙනම් ගිය ආත්මවල වැරදි වැඩ කරන්නේ තනියම කවුරුවත් අතගෙන යන්න නැතුවද කියලා. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ.
ඔව් කාර්මේ තමයි ඉතින්නේ, ගියාත්මේ රැස් කරගත්ත ඒවා තමයි. ඉතින් ඒක ඉතින් හොඳ විදිහට දකිමු අපි. අනිත් එක ප්‍රකාශයන්නේ තියෙන අපි ප්‍රකාශ වලට කැමති, ප්‍රශ්න වලට අපි කැමති නැහෙනි. ඒකනේ මම බණේදිත් කිව්වේ ප්‍රකාශ හොඳයි. එතකොට තමුන්ගේ අත්දැකීමක් එක්ක මේක ගලපලා කියනවා මෙහෙම දෙයක් මමත් දැකලා තියෙනවා කියලා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ওই විදිහට අර මං කිව්වා වගේ අර මිසිය ඇන්ටිගේ බල්ලට වෙච්ච දේ බලන්නකෝ. එළියට බැස්සා විතරයි වාහනයක් යට කරගෙන ගිහිල්ලා අපේ බල්ලා බේකරිය ගිහිල්ලා පාන් අරන් එනවා. ඉතින් ඒ වෙනස තියෙන උතන ඕක අනිත් පැත්ත කරගෙනවා නම් ඉතින් මේ බොහොම සුළු කාලෙනේ යන්නේ. ඒ ලෙවල් කාලෙම ඉස්කෝලේ යන කාලෙම අනිත් පැත්ත කරගෙනවා නම් පුළුවන්. දැන් මොකද්ද ආරක්ෂාවක් තිබිලා තියෙනවා විශේෂයෙන් මේ වගේ ප්‍රතිපදාවකට මේ එකතු වෙලා ඉන්න කට්ටියට අලුත්, මං හිතන්නේ අලුත් අත්දැකීමක් කියලා. ඕක තමුන්ගේ ජීවිතය දිහා හැරලා බැලුවොත් යම් යම් තැන්වලින් නිකන් අමුතු විදිහට නිකන් අර අතකින් අලල හැරෙවුවා වගේ හරවනවා. ඒක තමයි මේ වඩපු ප්‍රතිපදාවක තියෙන ආනිසංසය. එතකොට කවදා කරපු එකද දන්නේ නැහැ මේක, අපිට එහෙම කියන්න බෑ. මේ ඒ වගේ දෙයක් තියෙන බුදුරජාණන් වහන්සේ අර පෙන්නන්නේ පුබ්බේතගත පුඤ්ඤතා කියන එක තමයි. පෙර කරපු පින් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් මේ වගේ දෙයක් දරා ගන්න කෙනෙක් සූදානම් නැහැ. මේවා දැරුවට එයාට ඇහැ ගැහෙන්නේවත් නැහැ, අර විතක්ක ਵਿਚාර වලටවත් අහුවෙන්නේ නැහැ, සතිය කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. මේ මොනට යනවා යන්නේ තායි සුප්පිරි විදියට, ආයේ නවතින් නැති විදියට තමයි යන්නේ. ඉතින් එතකොට ඔන්න ඔය විදියේ කවදා රැස් කරපු දෙයක්ද කියලා අපිට කියන්න බෑ. දැන් මේ පැවිද්දක් කරනවා, මේ පැවිද්ද කවදා කරපු පැවිද්දක්ද කියලා මම දන්නේ නෑ. මොකද මේ ඔච්චරනම් අමාරු දෙයක්ද? මේක නිකන් අර අපි හිතනවා මේක කරන්න බැරි දෙයක්. මටත් තියුණා ලොකු ප්‍රශ්නයක් මේක, මේ කටට දාගත්තට ගිල ගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ මට තියුණා, බරපතල විදිහට තියුණා. ආ මං ගන්න කමන්නේ ගිල ගන්න බැරි වුණොත් කොහොමත් අර මෝඩ කමේනේ. ඒක ඉතින් ආයි කවුරුත් රැස් කරගන්න දෙයක් නෙමෙයිනේ. අවුරුද්දක් දෙයක් ජීවිතේ පස්සට යයි. ආපහු අර පරණ විදියටම ওই වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්. ඒක කවුරුත් නිකන් ආයි රැස් කරගන්න දෙයක් නැහැ. මේ ගිල ගන්න බැරි වුණොත් කොහොමත් මේ මෝඩ කමේ. ඒක ආයි අලුතෙන් ගන්න දෙයක් නැහැනේ. එතකොට අන්න කළ බැලුවාම යකෝ මේ කරන්න පුළුවන්. කරන්න පුළුවන්. මාරුවෙන් නමුත් නිකන් සමහර වෙලාවට නිකන් තියෙන පොඩි නිකන් තියෙනවා නිකන් අර කොහිල කටු ගෑවෙනකෙත් තියෙනවානේ පොඩි තියෙන අමුතු අමාරුවක් තියෙනවා. කිඹුල කණ එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ගෑවෙන එක ඉවසන්න බෑ. ඒක අවුරුද්දක් දෙක තුනක් යනකොට එනවා පොඩි නිකන් අමුතු ෆ්‍රික්ෂන් එකක්. ඒ වුණාට අන්න කොහොම කොහම හරි අපිලා ඉන්නවා. ඒතකොට කවදා රැස් කරපු ඒවාද කියලා හිතුවොත් ඉතින් අමාරුයි කියන්නේ. යකෝ මේක නිකන් ඒ දවස්වල නිකන් උපදිලාම තියෙන පැවිදිලාද මන්ද කියලා මෙහෙම ප්‍රශ්නෙකුත් වෙනවා. ඒ දවස්වලත් ඉඳලා තියෙන්නේ යකෝ පැවිදිලාද මන්ද කියලා හිතෙනවා, තරමට එනවා. ඉතින් ওই විදිහ දෙයක් අපි හිතනවා මේවා කරන්න බෑ අමාරුයි කියලා. නෑ, යෙදිලා බැලුවොත් ඒ පොටෙන්ෂල් එක ගන්න පුළුවන්. යෙදෙන්න ඕනි, යෙදෙන්න නැතුව කරන්න බෑ. සැලසුම් සහගතව ඉඳලා කරන්න බෑ. වතුරට පයින්න ඕනේ. පැන්නහම තේරෙනවා යකෝ මේ අතපය වදිනවයි බේම. දැන් ওই පොඩි සත්තුන්ට කවුරු පීනන්න කියලා දීලා ඔය බල්ලෙක්ගේ පොඩ වතුර තල්ලු කරලා බලන්නකෝ. අගේට ඔය පීනගෙන එන්නේ බලල්ලු පීනන අමුතු ශිල්පිකින්. අන්න මොකද්ද වැඩේ? දෙකගේ ඇඟේ එක තියෙනවා. ඉතින් බෑ 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 කී කියන්නේ නැතුව පොඩක් බහලා බැලුවොත් ආ බැරි නෑ, පුළුවන්. ඒක පොඩක් ඒ පොටෙන්ෂල් එක මතු කරලා ගන්න ඕනේ. නිකන් මේ කලින් ගියපු පාරක් මේ තියෙන්නේ. පොඩක් නිකන් 20 පාරක් ගා 20 කැත්තක් ගාරගෙන පොඩක් ගහලා එලි කරලා ගන්න ඕනේ. ඒ කටුබඳුරු ටික එලි කරගන්න නැතුව ඉතින් අනේ පවර හරි නෑ කී කියනවනේ. ඉතින් අමාරුයි. ඉතින් ඒකෙන් හින්දා ඔය වැඩේ නැවත නැවත යෙදෙන්න. යෙදෙනකොට ඔය ප්‍රකාශය තව තව ශක්තිමත් වෙලා එයි. මේ විදිහට වමනාවල් තියුණා. නමුත් මොකද්ද ආරක්ෂාවක් තියෙනවා. ඒක අපි හොඳ විදිහට ගමු. ඒක නරක පැත්තට හිටින දෙයක් නෙමෙයිනේ. අනේ ඒකත් එක්ක ගමන් කරනකොට තව තව ඒ යට ගැන් යට වෙලා තියෙන පහ වෙලා තියෙන ඒ ශක්තිය මතුවෙලා එයි.
ඔව් සෝනා, සේවන්තන්නේ.
සුරංගනීට අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ උපවාසයට වෙලා තියෙනවා තව.
හොඳයි අපි තව පොඩ්ඩක් ගමු මිනිත්තු අධ්‍යය. තෙරුවන් සරණ අපිට ඇහෙන්න නිකන් වෙන ගැලැක්සි එකක
ඉඳලා. මාත් මේ පරණ තිබිච්ච සැකයක් මේ අද බලහගෙන ඉන්නකොට දැන් එන ස්වාමීන් වහන්සේ
පොඩි ඩිලේ එකක් තියෙනවා
කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා
වගේ අන්තිම ටික ඇහුණා හැබැයි ආපහු කියාගෙන යන්නකෝ බලන්න
මම මේ පරණ මතුවෙච්ච සැකයක් අද ආයේ බණ්ණාහන් ඉන්නකොට අලුත් වුණා මම ඒ ගැන චුට්ටක් අහන්න කියලා බැලුවේ දැන් මං දැන් ගුරු වෘතියේ යෙදෙන කෙනෙක් හැටියට අහලා තියෙනවා සමහර වෙලාවට අපි දැන් ළමයින්ට සංඥාමණි දෙන්නේ තවත් ළමයාගේ මුලින්ම සංඥාමයි ආයේ අලුත් අලුත් දේවල් එපාලා තියෙනවා ඒ වගේම අර ඊශානෝන කරපු අර ගුරුවරුන්ට කරපු රිට්‍රීට්ස් තිබිච්ච කාලේ ලොකු හාමුදුරුව හරියට ගුරුවරුන්ට දොස් කිව්වා ඔය වගේ ඉතින් මට ඕකෙදි හිතුණා අපි කරන්නේ මේ වැරදි දෙයක්ද නමුත් අපි අර සේවයක් විදිහට ඒ කරන්න නියමිත දෙයට කරන්න බැඳිලා තින්නවනේ එතකොට අපිට ඒ දේ සිදු කරන්නත් සිද්ධ වෙලා තියෙනවා නමුත් එහෙම සංඥා මේ වශයෙන් දෙන එක වැරද්දක් කියලා වෙලාවකට හිතෙනවා එතකොට දැන් ඔබ වහන්සේ කිව්වා යනකොට තනියම යන තැනක යන්න අනිත් අය ඇදගෙන යන්නේ නැතුව කියලා. එතකොට දැන් සංඥා ඒ විදිහේ බාහිර දේවල් නැති වුණාට ළමයෙකුගේ ඔළුවට අපි දාන්නෙම හොඳට වැඩ කරන්ඩ හොඳට ඉගෙන ගන්න ඒකෙන් උසස් ප්‍රතිඵලයක් ලබන්ඩ. එතකොට අපි මේ යන ගමනට වඩා සම්පූර්ණයෙන් අනිත් පැත්ත දෙයක් තමයි අපි මේ වෙලාවේ දෙන්නේ. එතකොට අපි මේ වැරද්දක්ද කරන්නේ කියන එක මම ටිකක් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
හොඳයි. ඇත්තටම ඉතින් අර සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ සහ යායේ දැන් අලුත් අපි හිතමු ඒ නෝවේ වගේ රටවල ටික ටික වෙනස් විදිහක අදහසක් කියනවනේ. ඒකට අධ්‍යාපනයේ හොඳ පැත්තක් තියෙනවා. දැන් මේ රටේ මෙහෙම හරි ඉතින් පලතන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉතුරු වෙලා ඉන්නේ අධ්‍යාපනයේ නිසා. ඉතින් අපි මේ 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 ඔය ඉගෙන ගත්තේ ඉතින් ඕක තමයි. ඕකෙන්නේ අධ්‍යාපනය ලැබුවේ. එතකොට දැන් මේ 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 නිකන් අර නිකන් වල් අන්දබූතනේ වැඩි හරියක් හිතන්න කල්පනා කරන් තේරෙන්නේ නැහැ. ඉතින් සාපේක්ෂව අන්නර අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්ට යම් කිසි විදියක ඒ ශක්තිය තියෙනවා. එතකොට ඒ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුව ඒ යම් කිසි කොටුවීමක් ගුරුවරු සිද්ධ වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් අර එක එක්කෙනාට දක්ෂ වෙන්න පුළුවන්. ඒ පාඩම යම් කිසි විදියක ප්‍රායෝගිකව ළමයාට හිතන්න කල්පනා කරන්න පුළුවන් වෙන අර විභාග මානසිකත්වයෙන් පොඩ්ඩක් එළියට ගියපු ඒ විදිහට දක්ෂතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒක බැරි නෑ. ඒක තම තමුන්ට කරන්න පුළුවන්. හැබැයි අර අර පද්ධතිය තුල ඉන්නකොට යම් කිසි විදියක කොටවීමක් තියෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. හැබැයි ඉතින් ඒ දිහාවට තමයි ලෝකෙ ටික ටික යන්නේ. එතකොට මම දන්නේ ඉතින් මමත් ඔය නිදහස් අධ්‍යාපනය ලැබු කෙනෙක්. ඉතින් ඒක හේතු වෙලා තියෙනවා. මොකද අපේ ගෙවල් වල එහෙම එහෙම නිකන් අර නිකන් මොකද්ද කියන්නේ අර රත්තරන් හැන්දෙන් කවන නිකන් මේ පියාඹන මේ මේ පොණිය ඉන්න එහෙම තිබුණේ නැහැ. එතකොට ඔය යන්තම් මොකම කොහොම හරි අතෝගෙන ආවේ. ඉතින් ඒ අනුග්‍රහය තියෙනවානේ. එතකොට ඒ අනුග්‍රහය තුලින් අනේ යම් කිසි දෙයක හිතන්න මතන්න පුළුවන් ශක්තියක් ටික ටික මත් වෙලා එනවා. ඒක සමහර විට අධ්‍යාපන ක්‍රමයේ තුල ඉච්ඡර අනුග්‍රහයක් නැති වුණාට ඉච්ඡර උනන්දු කරන්නේ නැති වුණාට ඒක එක්කිනාට ඒක වඩා ගන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය ප්‍රොෆෙසර් කෙනෙක් මාළු මාකට් එකකට ගියහම වෙන අවුල බලන්න. දැන් මේ දෙක අතර වෙනස නෙවෙයි තියෙන්නේ. එතකොට නියම ශිල්ප මොනවද? දැන් අර පහුගිය දවසක කෙනෙක් කියනවා මේ මේ සතිය වගේ දෙයක් නේ මේ 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 ළමයින්ට උගන්වන්න ඕනේ. මට මෙහෙම දෙයක් කවුරුත් ඉස්කෝලේ එක කියලා දීලා නැහැ. මට මේ ප්‍රායෝගික දේවල් ඔක්කොම මේ මේ ගණන් හදනේ අනම්මනම් කියලා දීලා තියෙනවා. නමුත් මේ මේ මගේ මානසික සෞඛ්‍ය එහෙම දෙයක් මට කියලා දීලා නැහැ කවුරුත්. මම දැන් මේ අවුරුදු 20 30 ගානක එක්කෙනෙක් කතා කරන්නේ. මේක මට කියලා දෙන්න. ඒතකොට මේ මානසික සෞඛ්‍යත් එක්ක ගනුදෙනු කරන්න ඉදිහ දන්නේ නැහැ. එක ගැන හිතලම නැ බලලම නැ. නමුත් දැන් ටික ටික ඉතින් දන ගානවා බඩ ගානවා ඇහෙනවා. දැන් ඔය පහුගිය දවසක අන්න මේ මොකද්ද වෙඩි තියලා 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 දාලා තියුනේ කියන පොලිසිය ගියාලු විනාඩි 10ක්. හැබැයි මේ ඇතුළට යන්නේ නැතුව බලා ඉඳියලු මේ මේ අනියම අවස්ථාව වෙනකම්. එතකොට එතන ඒ අතර ඉතුරු ටික මරලා. මේ අවුරුදු 18 කොල්ලා මේ කඩෙන් යම් කිසි මොකද AK-41 මොකක්ද දෙයක් අරගෙන ගිහිල්ලා වෙඩි තියලා. ඉත මොකද්ද මේ මානසිකත්තේ? ජපානයේ කියනවා ටීනේජ් කිලර්ස්ලා ඉන්නේ. මරලා නන්නාඳුන පුදු දෙයක් මරලා බෙල්ල කපලා මේ බෙල්ල ගහලා තියෙනවා. මේ කිසිම අදාළත්වයක් නැති කෙනෙක් ඒ වගේ විකෘතියක් ආවේ කොහොමද? අන්න මොකද වෙන්නේ මානසික සෞඛ්‍ය ගැන හිතලා නැහැ. අර විභාගයේ ඉලක්ක ක්‍රමය. ඒතර ඒ වෙනුවට හිතන්න කල්පනා කරන්න මේ අනිවැරදි ප්‍රශ්න අඳුර ගන්න යමුවක් තියනවා නම් ඒක හොඳයි. සමහර විට පද්ධතිය තුලින් නැති වුණත් තම තමුන්ට දක්ෂ වෙන්න පුළුවන්. තම තමුන්ට දක්ෂ වෙන්න පුළුවන්. මොකද මේ ගමන ගිහිල්ලා හති වැටෙන වෙලාවක් එනවා. ඒ හති වැටුණාට පස්සේ අය කොහේ ආයිද කියන්න බෑ. සාමාන්‍යයෙන් සතිපතලේ වුණා ළමයි 12 13 වෙනකොට හැලෙනවා. මොකද එන්නේ අර වෙන කුලප්පු වෙනවනේ. දැන් පහුගිය දවසේ අවුරුදු 16 ළමෙක් හම්බුණා. මම සතිපතලට යන්න කලින් ඉඳන් මේ ළමයා ඉන්නවා පොඩි කෙල්ලේ දවසල. දැන් අවුරුදු 16ක්. ඉතින් මං කිව්වා මටත් වැඩිය පරණයි 16 කෙනෙක් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. මොකද හිතනවා මේ බබ්බුන්ගේවා මේවට ගිහිල්ලා වැඩක් නැහැ. අර තරුණ මදේ එනවා. නමුත් අන්න තේරෙන කෙනෙක් ඒ ශක්තිය තියෙන කෙනෙක් ටික ටික නිවැරදි දිහාවට පරීක්ෂණයක් කරගෙන යනවා. සමහර විට පස්සේ කාලයක කෙලවුණාට පස්සේ හරි මතක් වෙන්න පුළුවන් මම මෙහෙම දෙයක් පොඩි දවසක කරා නේද, මේ වගේ දෙයක් මට ආරක්ෂාවට පීටනෝ නේද. ඒක සමහර විට අර තරුණ කාලේ අමතක වුණත් නැවත මතක් වෙන අවස්ථාවක් එනවා. ඉතින් ඒකින්ද පද්ධතිය පැත්තෙන් ලොකු අනුග්‍රහයක් නැති වුණත් ගුරුවරයාට දක්ෂ වෙන්න පුළුවන්. අන්න බලන්න අර තියෙනවා නියම් ෆිල්ම් එකක් මේ Robin Williams, Dead Poet Society. අනේ ඒක බලන්නේ ඒක කියනවා දුරුවරයා දක්ෂයි. පද්ධතිය නෑ, පද්ධතිය එහෙම අනුග්‍රහයක් නෑ. ගුරුවරයා දක්ෂයි. මොකටද දක්ෂ? මෙන්න මේ නිවැරදි දිහාවට ශිෂ්‍යව යොමු කරන්න. පාඩම නම් කවර නොවෙන්න පුළුවන්. නමුත් අන්න හිතන්න මතන කල්පනා කරන්න මේ ලෝකෙ විඳින්න මේ දරු යොමු කරනවා. නන අවුරුදු 100ක් පරණ ෆොටෝ එකක් ඉස්සරහට ගිහලා බලන්න. ඕගොල්ලෝ වගේම තරුණ කට්ටියක් මේ ඉස්කෝලේ අවුරුදු 100කට කලින් ඉගෙන ගත්ත කට්ටියක් ඔය පේනවද කියලා කියනවා. අපේන තමයි ඉතින් ඔය ඉතින් මොකද්ද ඔගේ තියන නැහ පොඩ ලං වෙලා බලන්නකෝ. ලං වෙලා බලන්න. තියා මූනේ ඔබලා බලන්න. ඔන්න එතකොට ඒගොල්ලෝ කෙන්දිරි ගන්න ඕගලන්ට ඇහි. කියලා අර ළමයි පන්තියේම ආරය බලන මේ මිනිස්සයා පිටිපස්සේ ඉඳගෙන කෙන්දිරි ගන්නවා. දැන් කොල්ලෝ ටිකට මුලින් විකාරයක් වගේ හිතෙන්නේ මේක. මේ යකා මේ පිටිපස්සේ ඉඳලා කෙන්දිරි ගන්නවා, ෆොටෝ එකේ උන් කෙන්දිරි ගන්නවා වගේ. කියන්නේ මොකද්ද? තමයි මේ ජීවිතේ විඳින්න. ජීවිතේ විඳින්න. මේ මොකද අපි ගස් ගල් වල ගස් වලට පොර වෙලා ඉවරයි. අපි මේ පොළොවට පස් වෙලා ඉවරයි. එතකොට ජීවිතේ විඳින්න. ජීවිතේ විඳින්න හොඳ වචනයක් කියන ඒ වචනේ මට එන්නේ නැහැ. එතකොට අන්න මේ මොකද්ද මේ මේ ජීවිතේ විඳින්න. මොකද කාලය ඉක්ම යනවා. මේ 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 ජීවත් වෙන්න කරන ආරාධනාවක්. අන්න අර අභ්‍යාසයෙන් පිටට ගිහිල්ලා දරුවට නියම දිහාවට යමුවක් පෙන්නනවා. එතන ඒ වගේ යමුවක් තියෙන කෙනෙක් අන්න කාවවත් මරන්න අර විදිහට තුවක්කු අරන් ගිහිල්ලා වෙඩි තියලා දාන තමුන් දිවි නහ ගන්න යමු වෙන එකක් නැහෙනි. අන්න මොකද ඒ ළමයා දකින්නවා මේ පාඩම් පොතෙන් පිට දෙයක් තියෙනවා, වටිනකමක් තියෙනවා කියලා. ඉතින් Dead Poet Society බැලුවා නහරි.
එහෙමයි සරණ.
එහෙමනම් අද දවසේ වැඩසටහන අවසන් කිරීමට තිය වැඩිපුරද කාලය ගතා කියලා මට හිතෙනවා. අපේට සමා වෙලා ඔබ වහන්සේට වැඩිපුර කාලය අරගෙන දැන් මම දන්නවා පින්දුපාත යන්නත් වෙලා වාරි කියලා. නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු.